2014 වසරේ දෙවෙනි මාසේ 25 වෙනිදා භාවනා වැඩසටහන. දිසෝ දිසං යන්තං කෛරා වේරිවා පන වේරිනං මිච්ඡා පනහිතං චිත්තං පාපියෝනං තතෝ කරේති. කුද්දකනිකායේ උදාන පාළිවල ගෝපාල සූත්‍රයේ සඳහන් වෙනවා, සතුරෙක් සතුරෙකුට හෝ වෛර කරනවට වඩා අනර්ථයක් වරදවා පිහිටුවන ලද සිත ඔහුට ඇති කරවන බව. සතුරෙකු සතුරෙකු කරා ඇති කරවන පීඩාවකට වැඩිය. එහෙමත් නැත්නම් අපිට ත්‍රස්තවාදයකින් ලැබෙන පීඩණයකටත් වැඩි අපිට පීඩනයක් ලැබෙනවා කියනෝ, අනර්ථයක් සිදු වෙනවා කියනෝ, සතුරුගෙන් සිදුවෙන අලාභවලට වඩා අලාභ සිදු වෙනවා කියනෝ, මොකන්ද වරදවා පිහිටුවන ලද සිතෙන්, මිත්‍යා දෘෂ්ටික වීමෙන්, වැරදි ඇදහිලි, වැරදි ප්‍රාර්ථනා, වැරදි විශ්වාස, මෝහාන්ධකාරයේ විශ්වාස, මෙලොව ලබා ගන්නා ජීවිතය පරලෝක විශ්වාසයක් වෙනුවෙන් ගෙවා දමන මිනිස්සු මොනතරම් අඥාන මිනිස්සුද. පරලොවින් නිවන් දකින්න, පරලොවින් ස්වර්ගයට යන්න හිතාගෙන ඉන්න මිනිස්සු මොනතරම් අඥානද. ඒ නිවන, ඒ ස්වර්ගය, ඒ නිදහස කොහෙද තනාගන්න ඕනේ? මේ භවයේදී, මේ මොහොතේදීම තනාගන්න ඕන. නෙවරදිව පිහිටවන ලද සිත මිතුරෙකු කරනවට වඩා අපිට උදව් උපකාර යහපත ඇති කරනවා. නිසා තමන්ට සතුරුව පිහිටන්නෙත් සිත, මිතුරුව පිහිටන්නේ සිතම තමයි. දැන් බලන්න තමන්ගේ සිත කොහොමද පිහිටලා තියෙන ආකාරය. තමන්ට මිතුරුව පිහිටලා තියෙනවද, සතුරුව පිහිටලා තියෙනවද කියලා බලන්න. අපට අයිති නොවන පාර යන වාහන පිළිබඳව අපි කලබලයක් නැහැ වගේ, මේ සියල්ල අපිට අයිති නැහැ කියලා යථාභූත ඥානයෙන් දකින හැම මොහොතකම ඇස කන දාසයේ දිව ශරීරයේ මන කියන ඉන්ද්‍රියන්වල දුවන වාහනත් අපේ නෙවෙයි කියලා කල්පනා කරනවා. ඒ වගේ පාර යන වාහන ගැන අපි කිසි කලබලයක් නැහැ. ඒවයි මිල ගණන් හොයන්නෙත් නැහැ, දිග පල්ල බලන්නෙත් නැහැ, හොඳ නැහැ කියන්නෙත් නැහැ, මොකවත් නැහැ. ඒක ඒගොල්ලන්ගේ වැඩක්, අපිට අදාළ දෙයක් නෙමෙයි. අපිට කියන්නේ වයි තේකුත් නැහැ වගේ. ඇත්ත වශයෙන්ම ඒහා සමානයි මේ පස්මන් හන්දිය දුවන වාහනත්. පස්මන් හන්දිය කියන්නේ මේ ඉන්ද්‍රියන් පහ මුහු වෙන තැන මන. පාරවල් පහක් පස් පැත්තකට බෙදෙනවා, ඒක මුහු වෙන තැන කැරකෙන වටරවුම තමයි මන කියලා කියන්නේ. ඒකෝ මේ පස්මන් හන්දිය කැරකෙන වාහන පිළිබඳවත් ඒවා මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි, මට ඒවයි වර්ණ වෙනස් කරන්නවත්, හැඩ වෙනස් කරන්නවත්, අගේ වෙනස් කරන්නවත් අපිට කිසිම පුළුවන් කමක් නැහැ. ඒකේ අයගේ අයිති වාහන ඔය යන්නේ කියලා දකින්න පුළුවන් නම් අපේ හිතට පීඩාවක් නැහැ, කොච්චර වාහන පාරේ තිබුණත්. හැබැයි ඒක හසුරුවන පොලිස් නිලධාරියෙක් වෙන ඔබ මොකද වෙන්නේ? පුදුම තරහකින් ඉන්න වෙන්නේ. හරෙන් දැම්මහම මොකද දැම්මේ, ඔය දැම්මේ, පේන්නේ නැද්ද කියලා වයින්ව. එයා පුදුම පීඩනයකින් ඉන්නේ. හැබැයි අන නොතකා වාහනයක් ගියොත් මොකද වෙන්නේ? පුදුම විදියට යාට කේන්ති යනවා. එයා පස්සෙන් එළවනු ගිල් අල්ල ගන්නවා. සමහරලාට ලංකාවේ නම් අසභ්‍ය වචනිනුත් බයිනු බැනලා අල්ල ගන්න සමහරලාට. එහෙමනම් ඔබත් ඔබේ මනස තුළ පොලිස්කාරයෙක් වෙනවද නැද්ද? පොලිස්කාරයෙක් වෙනවා. පොලිස්කාරයෙක් වෙලා අනනුතකා යන වාහන පස්සේ එළවනු ගිල් අල්ල ගන්නවා. අල්ලගෙන ඒවට බයිනවා. එහෙමත් නැත්නම් සමහර ඒවට ප්‍රියතාවයක් දක්වනවා, සමහර ඒවට අප්‍රියතාවයක් දක්වනවා, සමහර ඒවට දඩ ගහනවා, සමහර ඒව හිතවත් කමර සැරියුත් ගහලම යවනවා. ඈ අනිත් වාහන නතර කරලා අර එන වාහනේ ප්‍රභු වාහනේ යවනවා. එහෙම අවස්ථාවක් තියෙනවා අපේ මනසේ. ඒ පස්මන් හන්දියේ ඉන්න කෙනා සමහර ඒවල් වලට සමහර විදියටත් සමහර දේවල් වලට සමහර ආකාර විදියටත් ක්‍රියා කරන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා ඔබට කියන්න තියෙන්නේ ඔබ පොලිස්කාරයෙක් වෙන්න එපා. ඈ පස්මාගන්දී පොලිස්කාරයෙක් වෙන්න එපා. පොලිස් නිලධාරියෙක් වෙන්න එපා. එහෙම වුණාම මොකද වෙන්නේ? හැමතිස්සෙම කිපෙමින් ඉන්නවා. දැන් හොඳයි, ඒ අතර කඩයක් පවත්වාගෙන යන මනුස්සයෙක් පස්මහන්දියේ මූණ දාලා ඉන්නේ. අර පොලිස් නිලධාරියෙද තියෙන ගැටලු මුකුත්ම කඩේ ඉන්න මනුස්සයෙ නෑ. එයාට තියෙන එයාගේ වෙළඳාම පිළිබඳව සංකල්පය මිසක් අර වාහන අනනතකා ගියා, තිරි කපල නැතුව ගියත්, කපල ගියත්, මොනෝ ගියත් එයාට ප්‍රශ්නයක් නෑ. අර පස්මහන්දියේ පොලිස් නිලධාරියෙද තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මම හිතනවා ඔය නිලයෙන් ඇවිල්ලා අස්සෙන්න ඕනේ. ඇයි එහෙම අස්සෙන්? ඒ අස්සුනහම තමයි ඔතන පාලනේ නෙවෙන විදියට තියෙන්නේ. දැන් කොහොමද ලංකාවේ කියමනක් තියෙන පොලිස් නිලධාරියෙක් ඉන්නකොට ට්‍රැෆික් වැඩි කියලා? නැත්නම් මේ සේම් බින්දාගෙන යනවා කියලා. ඒක එහෙම වෙන්න බෑ. මේ හරියට කරන අය ඉන්නෝ. හරියට කරන්නේ නැති වුණොත් ඒක එතන ට්‍රැෆික් එකක් වැඩි වෙන්නත් පුළුවන්. කොහොම හරි අපේ මෙතන මේ ට්‍රැෆික් එක පිටින්නේ මේ නිලධාරිය නිසාම තමයි. පොලිසිය ගැන කතා කරන එක නෙමෙයි මේක. හොඳේ මේක මනස ගැන කතා කරන වැඩසටහන. එතකොට මේ පොලිසිය නිලධාරියා මේ මැදිහත් කරුවා නිසා තමයි. කවුද? මමනේ. පොලිසිය නිලධාරියා කියන්නේ හැමෝගෙම ළඟ ඉන්න මම. දැන් බලන්න මේ පොලිසිය නිලධාරියා නැද්ද කියලා? එයා එතන මෙහෙවන්නේ නැද්ද? මේවන කරුවා ඉන්නවා. එයා හරියට පීඩා විඳිනවා. හරි වේදනාවෙන් ඉන්නේ ගොඩාක් වෙලාවට. දැන් බලන්න පොලිස් නිලධාරියෙක් පස්මන් හන්දියේක ඉන්නවා කියන්නේ මොන තරම් අවුවේ පිච්චෙනවා. ඒ වගේම එයාගේ සමහර වෙලාවල් වලට අවශ්‍ය කරන ශරීර කෘත්‍ය පවා ඔහු දරාගෙන ඉන්න සිද්ධ වෙනවා මේ ඩියුටිය නිසා. ඒකවත් එළියට දාන්න කැමති විදියට යන්න පුළුවන් කම නැහැ. එවැනි තත්ත්වයක් තියෙනවා. ඉතින් මෙතෙන්ට අපිත් ආවුණාට පස්සේ මොකද වෙන්නේ? අර අවුවේ ඉන්න නිලධාරියෙක් වගේම අපිත් පිච්චෙනවා. ඇයි මේක අතහැරලා යන්න බෑ? මේක මොනවා වෙයිද දන්නේ නැහැ කියලා. හැබැයි ඇත්ත වශයෙන්ම අපි මේක අතහැරලා ගියොත් එහෙම අපිට මොකක්වත්ම වෙන්නේ නැහැ. එතන තමයි සංසුන් වෙන්නේ. අපි මේක අසංසුන් වෙයි කියලා අතහරින්නේ නැහැ. අල්ලගෙන ඉන්නේ. හැබැයි මේ අල්ලගෙන ඉන්න තරමටම තමයි මේක අසංසුන් භාවයක් අපිට දැනෙන්න පටන් ගන්නෙ. මගේ කියලා ඒක අල්ලගෙන ඉන්නකම්ම තමයි. ඒක අතහැරියාම ඒ දේ දැනෙන්නේ නැහැ. හරියට මේකත් අර කම්බියක් අල්ලගෙන ඉන්නකම් විදුලි සැර වදිනවා. කම්බිය අතහැරපු ගමන් විදුලි සැර වදින්නේ නැහැ. අර පස්මන් හන්දේ නිලධාරියා හැටියට නිලයේ ඔසවනකම් එයා අර වාහන පිළිබඳව කරදර වෙනවා, කලබල වෙනවා. හැබැයි ආයේ නිලයෙන් අස් වෙලා නිකම් මගේ බවට පත් වෙච්ච දවසට එයාට ඒ පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. එහෙමනම් අපිත් මේ මේ මෙතන ඒ පුජ්‍යලත්වයේ නැමැති නිලයේ ඔසවන තාක් කල්ම මොකද වෙන්නේ? අර පීඩණයෙන් ඉන්නවා. බලනකොට ඔයගොල්ලෝ පොලිස් නිලධාරියෙක් නේද? පොලිස් නිලධාරියේ කා සමානව වැඩ කරනවා. අර පීඩාවත් අරගෙන සමහරලාට මේ මෙහෙයවීම නිසා තමන්ට පුදුමාකාර අපහසුතාවයන් විඳින්නට සිදු වෙනවා. ඇයි මේ රාජකාරිය නිසා නිතරම ලෝකෙ දිහා බලන්නවත් හම්බෙන්නේ නැහැ. ලෝකෙ මොන තරම් ලස්සනද මේ උදේට අඬලන කුරුල්ලෝ කිචිබිචි ගානවා, ඉර පායගෙන එනවා. මම හිතා ලස්සන රටක හිටියද අපි මේ රටේ තියෙන වනපෙතේ ලස්සන බලනවද? බලන්නේ දී ඇලි ටිකේ ලස්සන බැලුවද? නෑ. කිසි වැඩක් නැති මැලේසියාවේ සිංගප්පූරුවේ බලන්න යන කොන්ක්‍රීට් කැලි ටික. ඈ මේ රට මොන තරම් ලස්සනද? ඈ මේ රටේ මොන තරම් ස්වභාව සෞන්දර්යයක් තියෙන. නමුත් ඉතින් අපේ හාමුදුරු ඇස් දෙක අන්ධ කරලා නේ තියෙන. ඕව බලන්න එපා කියලා. ඕව බලන්න එපා, කන්න එපා, බොන්න එපා, ගෙවල් හදන්න එපා. ඈ කොණ්ඩ බීරන්න එපා, දත් මදින්න එපා, ඈ සෙන් පවුඩර් ගහන්න එපා, සෙරප්පු දාන්න එපා, ඇඳුම් පිරිසුදු අඳින්න එපා, සුවඳට අඳින්න එපා. ඒ හිඟන්න බවට පත් කරලා තියෙන්නේ ඒගොල්ලෝ තමයි. ඒගොල්ලෝ හොඳට වැඩෙනවා අනිත් අයට හිඟන්න වෙන්න කියනවා. ඔය හොඳට අනිත් ගැන කතා කරන යන වාහන බලන්න කෝටි දෙකමාර පරලා. ඔව් ආයි කිසි කතාවක් නැහැ. ඒ නිසා ඕගොල්ලෝ තන ඒ විදිහේ ආදර්ශයක් ගන්න අනුසාධනයේ දේවතාවත් ඒ ආදර්ශය ගන්න අනුන්ට වැඩිපුර අනිත්‍ය ගැන කතා කරලා තමන් හොඳ නිත්‍ය සුඛාත්මයක් විඳින්න ඕන. හැබැයි ඔය එකක්වත් නෙමෙයි අපි කියන්නේ. ඒ ආමඳුරු කරන දේවත් ඔයත් හිතන දේවත් නෙමෙයි මෙතන තියෙන ධර්මයේ හැටියට වෙනම දෙයක්. පාලනය කරනවයි කියන එක අලුත් දෙයක් නෙමෙයි. ඒක තථාගතයන් වහන්සේ නමක් ඇවිල්ලා කියන්න වුණා කාරණයක් නෙමෙයි. පාලනය කියන එක කවදත් ලෝකෙ තිබුණා. කවුරුත් උත්සාහ කළා. මොකදද? පාලනය කියන එක කරන්න. හැබැයි මේ පාලනය කිරීමෙන් සිදුවෙන්නේ තථාගතත්වයේ නෙමේ, යථා ස්වභාවයේ නෙමේ, මතුවෙන්නේ පුජ්‍යලත්වයේ. ඈ පුජ්‍යලයාගේ කැමැති පරිදි පාලනේ. දැන් අපි පොලිස් නිලධාරිය මාරු කරනවා. දැන් පොලිස් නිලධාරිය මාරු කරන එක නේ සාමාන්‍යයෙන් කරන්නේ. පොලිස් නිලධාරිය මාරු කරනවා. මාරු කළයි කියලා අර ගමනාගමනේ ක්‍රමවේදය වෙනස් වෙනව මිසක් එයාගේ කලබල වීම වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අපේ ජීවිතෙත් අපි සමහරලාට ටික කාලයක් ගියාම දෘෂ්ටිය මාරු කරනවා. මමත්වයේ හැඩය පොඩ්ඩක් වෙනස් කරනවා. වෙනස් කරලා පාලනය කරන්න බලනවා. හැබැයි ඒකත් පාලන ක්‍රමයක්. මේ ලෝක මිනිස්සු තමන්ගේ හිත පාලනය කරන ආගම් තියෙනවා 800ක් විතර. ඒ තමයි පොලිස් කාර්යය වගේ. අර දාලා තියෙන එක එක නීති, එක එක පද්ධතියන් මත වාහන පාලනය කරනවා. දැන් ලංකාවේ එක විදියක්, තව තව රටවල් වල ගියාම තව තව ක්‍රමවේදයක් තියෙනවා වාහන ගමන් කිරීමේ සහ පාලනය කිරීමේ. හැබැයි මේ හැමතැනකම ක්‍රමවේදය වෙනස් වුණාම පාලනය කියන එක තියෙනවා. බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි කියලා දෙන්නේ ඇත්ත වශයෙන්ම පාලනයම තමයි, මැදිහත් වීමම තමයි ඔබට අයිති නැති වැඩේ. ඔබට අයිති නැති වැඩේ, ඔබට අයිති නැති වැඩක් කරන්න ගිහිල්ලා ඔබ අනවශ්‍ය කරදරයක පැටලිලා ප්‍රශ්න ගොඩක පැටලිලා ඉන්නවා ඔබට අයිති නැති වැඩක් කරන්න ගිහිල්ලා. ඒ කියන්නේ මේ ලෝකේ ඇස කන නාසය දිව ශරීරය කියන ඒවා Tamanට අයිති කියලා හිතන්න ගියා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ Tamanට අයිති කියලා හිතන්න ගියා. අතීත අනාගත වර්තමානය Tamanට අයිති කියලා හිතන්න ගියා. රූප වේදනා සංඥා සංකාර විඥාන Tamanට අයිති කියලා හිතන්න ගියා. ඔය එකක්වත් අයිති දේවල් නෙමේ. ඒවා අපි බලෙන් ඇති කරගත්ත නිලයන්. දැන් ඒකෙන් අයින් වෙන්නේ මිසක් ඒක වෙනස් කරලා වැඩක් වෙන්නේ නෑ. ඒ නිසා පොලිස් නිලධාරිය වෙනස් කරන්න නෙමෙයි නිලයෙන් අයින් වෙන්නේ. ඇඳුම වෙනස් කළා හරි නිලේ වෙනස් කළා හරි මෙතෙන්ට ඇවිල්ලා වැඩක් වෙන්නේ නැහැ. ඔබට ඒ තියෙන පීඩනේ විඳින්න වෙනව පස්වන් හන්දියේට වෙලා ඉන්නවනම්. පස්වන් හන්දියේට වෙලා ඉන්නවනම් අවුව විඳින්න වෙනව. පස්වන් හන්දියේට වෙලා ඉන්නවනම් අර දුම අපහසුතාවය, ඒ කෙලෙස් වලින් මතුවෙන සුඛ දුක්ඛ උපේක්ෂා වේදනා කියන ඒ දුම විඳින්න සිද්ධ වෙනවා. ඒ වයින් ඇතිවන පීඩනේ රත් වීම, අවුව රස්නේ, එතන දැනෙන රස්නේ විඳින්න සිද්ධ වෙනවා. ඒකයි තියෙන්නේ. ඉතින් ඒ විට තමන්ට රිසි පරිදි පුළුවන් කමක් නැහැ. අර දෙන ලද අනසකක් අනුව තමන්ට හැසිරෙන්නටයි එතන සිද්ධ වෙන්නේ. කොහෙන්ද මේ අනසක එන්නේ මේ පොලිස් නිලධාරියට? අත්තවාදයේ තියෙනවා. දැන් පොලිස් නිලධාරිය ටිකක් කරන්නේ තමන්ගේ මතේ, ටිකක් කරන්නේ නීතියේ මතේ. දැන් අපි කරන්නේ මොකද්ද? අපිත් පරවාද තමයි ටිකක් තියාගෙන ඉන්නේ. අනුන් කියපු විදියට, සංස්කෘතිය, ආගම කියපු විදියට, ඒක තමයි පරවාදේ, නීතිය. ඊළඟට ටිකක් කරන්නේ අපි කැමති විදියට. ඒ තමයි අත්තවාදේ. දැන් අත්තවාදේනුයි පරවාදේනුයි පාලනය කරනවා. ඕනම දාරියක එහෙමයි. ටිකක් තමන්ගේ මතේට තවන්න තරහා ගියොත් එහෙම ඕන එකක් වැරද්දක් කරලා ලියන්න පුළුවන්. ටිකක් යාගේ හිත හොඳ වුණොත්, ටිකක් වරදක් වුණා සමාවත් දීලා යවන්න පුළුවන් කමක් තියෙනවා. අත්තවාදයයි පරවාදයයි එක තමයි අපිත් මේ වැඩේ කරන්නේ. ඉතින් මේ තේරුමක් නැති දෙයක්, මිරිඟුවක් පස්සේ දුවනෝ වගේ වැඩක්, වටිනාකමක් නැති දෙයක් වටිනාකමක් තියනවායි කියලා හිතාගෙන ඉන්න සිහිනයක් වගේ දෙයක් මේ මනස තුල අපි බැසගෙන කරන්නේ. අපි මේක තේරුම් කරගන්න ඕන, අවබෝධ කරගන්න ඕන. එතකොට මෙතන කිසිම ක්‍රියාවලියක් කරන්න දෙන්නේ නැහැ. කිසිම විශේෂ ධාරාවක් උගන්වන්නේ නැහැ. දැන් මේ ධර්ම දේශනාවේ කෙලවර ඔබට කරන්නට කිසිම භාවනාවක් නැහැ. කිසිම භාවනාවක් නැහැ. ඒ භාවනාවක් නැති භාවනාව තමයි විදර්ශනා භාවනාව. මේක විමසා තේරුම් කරගන්නවා. විදර්ශනා භාවනාව කියන්නේ ඒකයි. ඒ මොහොතේම තථාගතයන් වහන්සේ දේශනා කරනකොට ඒ මොහොතේම තමන්ගේ මනස මමත්වෙන් නිදහස් කරගත්තා. ධාතාව කියනකොටම තමන්ගේ මනස නෙවැරදිව පිහිටෙව්වා. කොහොමද? රූපය කෙරෙහි, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය කෙරෙහි, සිත කෙරෙහි නෙවැරදිව පිහිටවන ලද සිත. මොකද්ද නෙවැරදිව පිහිටවන ලද සිත? එයාගේ දේවල් එයාගේ කියලා ගන්නෙ නැතිව පිහිටවන ලද සිත. මනෝමය වශයෙන් සංකල්පනය නොකරන ලද සිත, මනෝමය වශයෙන් දෘෂ්ටි නොකරන ලද සිත, මනෝමය වශයෙන් වචන ග්‍රහණය නොකරන ලද සිත ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිහිටනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි කියන ආකාරයට සම්මා ගුණයෙන්, ඒවයින් ඉවත්තුණු ගුණය, දෘෂ්ටි වලින් ඉවත්තුණු ගුණය මේ අටෙන්ම ඉවත් වෙනවා. අටෙන්ම ඉවත් වෙනවා. අටෙන් ඉවත් වෙනවා කියලා කියන්නේ, මේ අට කියලා කියන්නේ එක පැත්තක් තියෙන්නේ ලෞකික ගුණ, අනිත් පැත්තේ තියෙන්නේ ලෝකෝත්තර ගුණ. සම්මා කියන පැත්තේ තියෙන්නේ ලෝකෝත්තර ගුණය, දෘෂ්ටි කියන පැත්තේ තියෙන්නේ ලෞකික ගුණය. දැන් ඔබ ළඟ දෘෂ්ටි තියෙනවනේ, ඒක සම්මා කරගන්න, දෘෂ්ටි නැති කරගන්න. එතකොට දෘෂ්ටි නැති කරගත්තට පස්සේ කරන්න දෙයක්, මෙහෙයවන්න දෙයක්, වඩන්න දෙයක්, පවත්වන්න දෙයක් මොකක්වත් නැහැ. එතන තමයි චේතෝ විමුක්තික සම්මාදිට්ඨිය, ලෝකෝත්තර සමාධිය තියෙන්නේ. අන්න එය භාවිතා බහුලී කතා බවට පත් වෙනවා. හැබැයි ඒක භාවිතාවක් කියලා වාචිකව කිව්වට භාවිතාවක් නෙමෙයි. බහුලී කතා කියලා කිව්වට ඒක බහුලෝ වඩන්න මොකක්වත් ඒක ඇතුලේ සංස්කාරක ධර්මයක් නැහැ. මේ වාචික ස්වභාවය සම්පූර්ණ අසත්‍යයක්, බොරුවක්. ඒක නිකන් පිටින් අහගෙන ඉඳලා පුතජන කෙනෙකුට විග්‍රහ කරන්න පුළුවන් කම නෑ. පුතජනයෝ කියන බේගල් කොච්චරද කියලා හිතා ගන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ කිව්වා කියලා පුදුම කෙප්ප ගහන්නේ මේ මාලිකාවල්වල. බෞද්ධය කියා ගන්න නාලිකාවල් ටිකක් දාගෙන මට පුදුම හිතෙනවා. ඇගේ මයිල් කෙලින් වෙනවා මේ මොකද හේතු? භාග්‍යවතුන් වහන්සේ කිව්වා කියලා මහා ලොකු කෙප්ප ගහනවා, බොරු කියනවා. බුදුහාමුදුරු හිටියනම් එහෙම තව සැරයක් බුදු වෙනවා. හේතුව මේ මිනිස්සයන්ගේ බන. අනේ දෙයියනේ, මේ මං කියපු දෙයද මේ මිනිස්සු කියන්නේ? අඳුම තරමේ භාග්‍යවතුන් වහන්සේ කිව්වයි කියලා පොතේ ලියලා තියෙනවා. මම දැක්කා, මට හිතෙන විදිය මේකයි කියලාවත් කියන්නේ නැහැ. මං හැඟිපපන මේකයි කියලා කියන්නේ නැහැ. කෙලිම භාග්‍යවතුන් වහන්සේ කිව්වමයි මේ හැම කියලාම තියෙනවා. කොහොමද භාග්‍යවතුන් වහන්සේ නමකගේ වචනයක් මේ පුහුදුන් කෙනෙක් දන්නේ? එයාට තේරෙන්නේ නැහැ. එයා හරියට ඒක තේරුම් ගත්තනම් එයා රහත් වෙලා, එයා මාර්ගඵලලාභී කෙනෙක් බවට පත් වෙලා. ඒ නොතේරෙන කමින්ම තමයි මේ දේවල් විග්‍රහ කරන්නේ. ඒ නිසා මේක අවබෝධඥානෙන් පමුණුවන ලද ගෙන යන්න පුළුවන් ධර්මයක් මිසක් කටපාඩමින් ගෙන යන්න පුළුවන් කමක් නැහැ. තථාගතයන් වහන්සේගේ ධර්මය. ඔබත් තථාගතත්වයට පත් වෙන්න ඕන. තථාගත ශ්‍රාවකේ බවට පත් වෙන්න ඕන. එතකොට තථාගතත්වයේ තමයි තථාගත ශ්‍රාවකයා ළඟ තියෙන්නේ. මොකද තථාගතත්වය කියන්නේ එයා දෘෂ්ටියකින් කතා කරන කෙනෙක් නෙමෙයි, සංකල්පයකින් කතා කරන කෙනෙක් නෙමෙයි, පොතේ තිබුණට කියන කෙනෙක් නෙමෙයි, පරම්පරාවෙන් ආවට කරුණක් කියන කෙනෙක් නෙමෙයි. එයා ඇති සැටි සජීවීවම හැම මොහොතකම දකිනවා. එන තථාගත ශ්‍රාවකෙක් වීම අතිශයින්ම දුර්ලභයි. ඒ නිසා පින්වතුනි, මෙතෙන්ට රැස් වෙලා ඉන්න අය මතක තියාගන්න, ඔබ මේ ලෝ අති දුර්ලභ ධර්මයක් ඔබ මේ ශ්‍රවණය කරන්නේ. මේ ලෝකේ කෝටි 700න් 800න් 100,000කට මුණ ගැහෙන්නේ නැති ධර්මයක් ඔබ මෙනෙහි කරන්නේ. ඔබ බලන්නේ, ඔබ ඒ තරම් භාග්‍යවන්තයි. ඒ නිසා ඔබ ඒකාන්තයෙන් ඒ ප්‍රත්‍යක්ෂ කරගන්න, විමසුන් නුවණින් ධර්මය අහන්න. ලෝකෝත්තර ශක්තියින් වැඩෙනවා විමසුන් නුවණින් අහනකොට. දෙක් අහගෙන ඉන්න එපා කතා වගේ, අර වෙන දේශනා අහනවා වගේ, වෙන බණ අහනවා වගේ අහගෙන ඉන්න නම් එපා. විමසුන් නුවණින් බලන්න. මේ ස්වාමින් වහන්සේ කියන හැම වචනයක්ම ඍජුවම දර්ශන අවබෝධයට හෝ අවබෝධය ඇති කර ගැනීමට උපකාරක වචනයක් බවට පත් වෙනවාමයි හැම වචනයක්ම. එතකොට උපකාරක වචන දේශනා කරනවා, පැහැදිලි දර්ශන අවබෝධය සඳහා වචන දේශනා කරනවා. හැබැයි මේ වචන කියන්නේ නිතරම බොරුවක් කියන එක මතක තියාගන්න. වචනයක් මෝල නිතරම දකින්න ඕනේ කියන එක මතක තියාගන්න. මොකද වචන කියන්නේ සංඥාවක්නේ. අමුවෙන් ඒ සංඥාව ගන්න එපා. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන්නේ ඉංග්‍රීසි සංඥා ටික ඔළුවේ දා ගන්නවා නේද? වෙන භාෂාවක් ඉගෙන ගන්නවා කියන්නේ පාලි ඉගෙන ගන්නවා කියන්නේ පාලි සංඥාව ඒ ඔළුවේ දා ගන්නවා. මෙහෙමයි ගණන් කරන්න කියලා මේ ඒව ඔළුවේ තියා ගන්නවා. ඉංග්‍රීසියෙන් ගණන් කරන්න මෙහෙමයි කියලා ඒකත් ඔළුවේ දා ගන්නවා. එතකොට අපි ඒවට ගණනයන් ඉලක්කම් වටිනාකම් දෙනවා. එනිසා වචන කියලා කියන්නේ පුජ්‍යල සංකල්පයක්, පුජ්‍යල දෘෂ්ටියක් බව හොඳට මතක තියාගන්න. පුජ්‍යල සංකල්පයක්, පුජ්‍යල දෘෂ්ටියක් තමයි වචන කියන්නේ. ඒ නිසා වචනවල පද පරමිය බවට පත් වෙන්න එපා. වචනවල රැඳෙන්න එපා. පද පරමිය බවට පත් වෙන්න එපා. පද අල්ලගත්තොත් එහෙම නිවන් දකින්න බෑ. පද පරමිය කියන්නේ අඥානයට නෙමෙයි. ඒක වැරදි විග්‍රහයක්. පද පරමයා කියලා කියන්නේ තමන් ගත්ත මත තදින් ග්‍රහණය කරන කට්ටිය. තමන් ගන්න ආගම, තමන් ගන්න සංස්කෘතිය, තමන් අහපු දේ, තමන්ට හිතෙන දේ, ඒක ආයි සංශෝධනය කරන්න කැමති නෑ. සමහර අය ඉන්නවනේ තමන්ගේ අදහස ආයි සංශෝධනය කරන්න කාටවත් ඉඩ නෑ. අන්න ඒගොල්ලන්ට කියන්නේ පදපරමයෝ කියලා. ඈ දැන් ලෝකේ විවෘත ස්වභාවයක් තියෙනවා නම් ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවයක් තියෙනවා නම් ඒක ඕනම දෙයක් සංශෝධනය කරන්න පුළුවන් ගතියක් තියෙනවා, ස්වභාවයක් තියෙනවා. නමුත් ඒකාධිපති පාලනයක් තුල සංශෝධනය නෑ, සංශෝධනය කරන්න බෑ. ඒ ඔක්කොම ජන්දරික වෙන පැත්තකට තිබ්බත් ඒ කරන්නත් බෑ. ඉතින් ඒ වගේ ඔබ තුල තියෙන අර ඒකාධිපති පාලනේ තමයි දැඩි බව, තමයි පද පරම භාවය කියලා කියන්නේ. එසා පද පරමයක් වෙන්න එපා. ඕනම වෙලාවක සිත සංශෝධනය කිරීමට හැකියාවක් තියෙනවා. ඒකට කියනවා මෘදු භවයි අනති මානී භවයි කියලා කියනවා. අනති මානී භව කියලා කියන්නේ අර හැමෝටම යටත් පහත් වීම, ඒක නෙමෙයි. ඒ භෞතිකවාදී ක්‍රමයට බොහොම අවිමහණයෙන් ඉන්න ඕන. නිවැරදි ධර්මයක් දන්න නිසා, හරි මඟක් තියෙන නිසා, අනිත් අය නිවැරදි මඟට යොමු කර ගැනීමේ හැකියාව තියෙන නිසා, ඒ ගුරුත්වයේ, ඒ ශාස්ත්‍රුත්වයේ අගය, ආඩම්බරය, ස්වභාවයෙන්ම නිතැතිම ඊට අදාළ ගෞරවය තමයි ලබන්න ඕන, තමන්ගේ හිතේ තියෙන්න ඕන. මොනතරම් භාග්‍යවන්තද කියන කාරණය දැන් අපි ඒක කල්පනා කරනවා. අනේ මේ ලෝකේ මොනතරම් මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකව තැවෙද්දී අපි මොනතරම් භාග්‍යවන්තද මේ මිනිස්සු හමු වෙහි කියන කාරණය අපි තේරුම් කරගන්න. ඔබ තාමත් අපායට යන සුදුසුකම් තියාගෙන ඉන්නේ. ඒ තමයි අර පොලිස් කාර්යය තියාගෙන ඉන්නවනะ, අපායට යන දුක් විඳින්න සුදුසෙක් බවට පත් වෙනවා. එයිසා ඒයාව ඉවත් කරන්න නිතරම බලන්න. ඔබ මෙතෙක් කාලයක් එලව එලව අනුන්ටනේ පහර දුන්නේ, දැන් ඔබට ඔබ පහර දෙන්න එලව එලව. ඔබ පහර දෙන්න ඕන ඔබටයි, එලව එලව ඔබට පහර දෙන්න ඕන. කවුද? වෙන කෙනෙක් නෑ, ඔබමයි මේ පාර එල්ල කරන්න ඕන. අපි එහෙම මේ පාර එල්ල කරන්න ගියොත් මට වෙන කෙනෙක් ගහනවා කියන චින්තනය එන්න පුළුවන්නේ නේද? පාර දෙනවයි කියන අදහස එන්න පුළුවන්නේ. ඒ හොඳම වැඩේ තමයි තමන්ම ඉල්ලගන්න. දැන් අපි අනු කට්ටක් උන තනුව ගලවන්න හදනකොට කියන කෝකෝ ආට ඔක තේරෙන්නේ නැමේ, ඔක රිදිනවා. කොදින මට හුරු විදියට මම මේ කට්ට ගලව ගන්නවා. එතකොට ඒකෙනුත් රිදෙනවා. ඒ වුණා මේ රිදීල මම්ම කරගන්න වැඩක් නිසා මානසිකව බලපෑම නැහැ. නැත්නම් අර පොඩ්ඩක් හරි රිදුනොත් සමහරලාට හිතන මේ මිනිස්සයා හිතලා රිද්දුවා කියලා. ඉතින් ඒ නිසා අපි ඔය ඇතුන්ට එහෙම යමක් කියද්දි රිදුනොත් එහෙම හිතෙන්නේ මේ හාමුදුරු බැන්නා කියලා අදහසක් එනවා. නමුත් තමන්ම තමන්ට ඩොක්කක් කරගන්න බැනගන්න පුරුදුනොත් එහෙම මොකද වෙන්නේ? තවසෙම මෙහෙම බැනගන්නවයි කියලා දෙයක් කරන්න මෙතන දෙයක් නැහැ. මෙතන කරන්න කිසි දෙයක් නැහැ. මේක තේරුම් ගන්න මහන්සි ගැනීමයි කරන් තියෙන්නේ. මොකන්ද මේ තේරුම් ගන්නවා කියලා කියන්නේ? අශේෂ විරාග නිරෝධ තත්ත්වයක් ගන්න එක. මොකද්ද ගන්න මෙතනින්? අශේෂ විරාග නිරෝධ තත්ත්වයක් තමයි ගන්න. මොකක්වත් හරයක් ඉතිරියක් ගන්නේ නැහැ. හැම තිස්සෙම හරයක් අරගන්න ඕනේ. හරයක් ගන්නවා, ඉතුරුවක් ගන්නවා. ඉතුරුවක් ගන්නෙ නැති අවස්ථාව තමයි මේකට ගන්න තියෙන්නේ. එතකොට ඉතුරුවක් නැත්තම් මොනවද ගන්න තියෙන්නේ? බැංකුවේ සල්ලි නැත්තම් මොනවද ගන්න තියෙන්නේ? ඈ කොලේ විතරයි නේ රිසිට් විතරයි ගන්න තියෙන්නේ. ඒ නිසා මෙතන ගන්න තියෙන්නේ මොකද? හැම තිස්සෙම ගනු දෙනුව කරන එක. මේක කළා අපි account එක cancel කරනවා. දාලනේ තියෙන්නේ පුජ්‍යල account එකක් දාලා තියෙන්නේ. දැන් මෙතන account එක cancel කරනවා. එතකොට number එකක් නැති වෙනවා. Tamanta පොත නැති වෙනවා. එතකොට බැංකුව හිස්. මොකුත් නැහැ. cancel කොහොමද ගනුදෙනු කරන්න බෑ. එතකොට අපිත් මේ මමත්වයේ කියලා කියන්නේ ගනුදෙනුව සඳහා ඇති කරගන්න ලද ගිනුම. ඒක තමයි ගිනුම. ඒකෙන් තමයි ගනුදෙනු කරන්නේ. ඉතින් අපි ගනුදෙනු කරන ආකාරය වෙනස් කරගන්නවා. එච්චරයි. ඒ එක එක අය එක එක ප්‍රමාණයෙන් ඉතිරියෙන් සන්තෝෂ වෙනවා. දැන් ඕන කෙනෙක්ගේම පොත් අරගෙන ගිහින් බැලුවොත් එහෙම එක එක කෙනාගේ පොතේ තියෙන එක එක ගණන්. එක එක කෙනා ගනුදෙනු කරපු ආකාරය දිහා බැලුවොත් එහෙම තියෙන්නේ එක එක ආකාරය. එක එක පරිමාණයෙන් අරගෙන තමයි එක එක විදියට දානවා, එක එක විදියට මේ මුදල් ගන්නවා. අපේ චිත්ත ස්වභාවය දිහා බැලුවහමත් එහෙමයි. එක එක කෙනාගේ account එක තියෙන්නේ එක එක විදියට එක එක ආකාරයට ගනුදෙනු සිද්ධ වෙන්නේ. කෙනෙක්ගේ විශාල මුදලක් තියෙනවෙන්න පුළුවන්, කෙනෙක්ගේ සුළු මුදලක් තියෙනවා. හැබැයි ඒක එයාට සමාජිකත්වයේ තියෙනවා. රුපියල් 10ක් තිබුණත් සමාජිකත්වයේ තියෙනවා. එතකොට පොඩ්ඩක් තිබුණත් එයාට සමාජිකත්වයේ තියෙනවා බැංකුවේ. ගොඩක් තිබුණත් එයාට සමාජිකත්වයේ තියෙනවා. එයා බැංකුවට නිතර යන්න එන්න ඒකෙන් පටන් ගන්නවා. එතකොට මමත්වයේ කියන කාරණේ පොඩි වශයෙන් තියෙන කෙනත් ඒක ආශ්‍රේ නිස්රේ කරගෙන ඉන්නවා, ලොකු වශයෙන් තියෙන කෙනත් ආශ්‍රේ නිස්රේ කරනවා. දැන් පොඩි ලයින් බිලක් මේ 2-300 එකක් ගෙවන්නත් එයා එතෙන්ට යන්න ඕන. ඉතින් ලක්ෂ ගානක ලයින් බිලක් ගෙවන්නත් එයා එතෙන්ට යන්න ඕන. හැබැයි පොඩි ගනුදෙනුවක් කරත්, ඔහු ගනුදෙනුවක් කළත් එයා බැංකුවට යනවා වගේම අපිත් මේ පොඩි ගනුදෙනු කරන්නත්, ලොකු ගනුදෙනු කරන්නත් අපේ මමත්වය කරාම යනවා. ඒක ඇති. ඒ නිසා පොඩි ගනුදෙනුත් අතහරින්න, ලොකු ගනුදෙනුත් අතහරින්න. පොඩි ගනුදෙනුත් අතහැරියා, ලොකු ගනුදෙනුත් අතහැරලා දැම්මා. බලන්න මේ මොහොතේ ඔබේ සිතේ ගනුදෙනු අතහරින්න. ධර්මයට අනුව, දහමට අනුව මෙතන තිබෙන්නේ සිතවිලි නැතුව ඉන්නවත්, රූප නැතුව ඉන්නවත්, ශබ්ද නැතුව ඉන්නවත්, ගන්ධ රස නැතුව ඉන්නවත්, සිතවිලි නැතුව ඉන්නවත් නෙමේ. ඒවා තුල මම නැතුව ඉන්න. වාහන නැති පාරක් අපේක්ෂා කරන්න එපා. ඒ වාහන මගේ කර නොගෙන ඉන්න. අර පොලිස් නිලධාරියා වෙන්නේ එයා ඒ වාහන මෙහෙයවීමේ අයිතිකාරය කියලා හිතන එතෙන්ට ගිහිල්ලා. මේ වාහන මගේ පරිපාලනේ තියෙන්න ඕන කියලා හිතනවා. එයාගේ ඉරිවල, නීතියේ තියෙන ඉරිවල යන්න ඕන කියලා හිතන එක. හරිනේ? එතකොට ඒ තුල මම නැත්තම්, අර නිලධාරිය දැම්මේ නැත්තම් වාහන යනවා. ඒ කලබල වෙන්නේ ඒක කෙනෙක්, වේදනා විඳින්න කෙනෙක්, පීඩා විඳින්න කෙනෙක් නෑ. බුදු කෙනෙකුටත් රස දැනෙනවා, ශබ්ද ඇහෙනවා, රූප පේනවා. මොකද්ද තියෙන ප්‍රශ්නේ? ගැටලු නෑ. මිනිස්සු වරිනවා, ප්‍රශංසා කරනවා, කම්පණ වෙන්නේ නෑ. අටලෝ දහමම බුදු කෙනෙකුට නැද්ද? තියෙනවා. වෙනස මොකද්ද? කම්පණ වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ තුලත් ඔබ පුරුදු කරන්න ඕන අටලෝ දහම නැති කරන්න නෙමෙයි. අටලෝ දහම තිබුණා වේ, ඒ තුල ඔබ කම්පණය නොවී ඉන්න එක. ඒ නිසා සිතුවිලි තිබුණා වේ, සිතුවිලි තියෙනවා. අපි ඒ ලේවලට පුරුදු කරපු ටයිමර් එක වරින් වර වැඩ කරනවා. දැන් අපි ගොඩක් ආයතනයක ටෙලිෆෝන් ගොඩාක් තියෙනවා, හැමෝම ඒව රින්ස් යනවා නිතරම. අපි දුවල යනවා දර එහා පැත්තේ එක්කෙනාගේ ටෙලිෆෝන් එක රින්ස් වෙනකොට අපි යන්නේ නැහැ. ඇයි? ඒක අපේ එක් කෝල් එක නෙමෙයි. ඒ නිසා මේවටත් අර විදිය ආයතනයක් වගේ කෝල්ස් ගොඩාක් එනවා, අර වගේ රින්ගින් යනවා. නමුත් අපි කලබලය නෑ, අපි ඒකට හොරි වෙන්නේ නෑ. ඒක ඒ අදාළ කෙනා කරගනි. ඒ තුල මම නැත්තම් මම අරකට දුවන්නේ නෑ. නමුත් gedara තියෙන එකම එක ෆෝන් එක රින්ස් යනවා. එතකොට අපි දුවනවා. එහෙනම් මගේ කරගත්තොත් තමයි මෙතෙන්ද දුවගෙන ගිහිල්ලා ඉස්සලා වැටෙන්නේ. එහෙම නැත්තම් ඒකට කලබල වෙන්නේ නේද? ෆෝන් එකට දුවලම ගිය දෙනෙල් ඉස්සලා වැටලා තියනවාද? ඉතින් ඒ නිසා එහෙම කලබල වෙන්න එපා. මේ මේක තේරුම් කරගන්න. මේ මට එන කෝල්ස් නෙමෙයි. මේ මට අඬ ගහන ඒවා නෙමෙයි, මේවා මගේ නෙමෙයි. ඒ නිසා මං කලබල වෙන්න ඕනේ නෑ. මේ රටත් මගේ නෙමෙයි, මේ ශරීරයත් මගේ නෙමෙයි, මේ ආගමත් මගේ නෙමෙයි, මේ ජාතියත් මගේ නෙමෙයි. හැමෝටම මේකයි දහම, ලෝකේ යථාර්ථය. මේක අපි හැමෝගෙමයි කියනවට වැඩිය හොඳයි ඇත්ත தත්ත්වය කියලා මිනිස්සුන්ට කියන එක. මේ රට කාගේවත් නෙමෙයි, මේක මහ පොළොව නිකම්ම. ඈ දැන් අපි මිනිස්සුන්ව කුපිත කරනවා කොහොමද? ඔගොල්ලෝ සිංහල, ඔගොල්ලෝ මුස්ලිම්, ඔගොල්ලෝ දෙමළ, ඔගොල්ලෝ මෙහෙමයි, මැරෙන්න ඕන, මැරුණම දිව්‍ය ලෝකෙ උපදිනවා, ආගම වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් කියලා ඔක්කොම ජාතීන්, ඔක්කොම ආගමිකයන් කරන්න මිනිස්සු ගොඩාට අඬනවා ඒක. ඈ අපි හමුදා වන්දනෝ, අරගොල්ලෝ එල්ටීටි කාර්යෝ වන්දනෝ, අනිත් ඉන්දියානෝ ඉන්දියානෝ කියලා අඬනෝ, පකිස්තානෝ පකිස්තානෝ කියලා අඬනෝ, අපි ශ්‍රී ලාංකිකය කියලා අඬනෝ. ඔක්කොම කරන්නේ ප්‍රෝඩා. ඉතින් මම කියන්නේ මලාට පස්සේ මොන ගෞරවයක්වත් වැඩක් නැහැ. ඈ එක්කෙනෙක් නම් කිව්වා හැමතැනම ජාතික කොඩිය දාන්නනේ. මම කිව්වා ජාතික කොඩිය නෑ, රෙදි ගෑල්ලන්නේ අපේ මලාට පස්සේ. ජාතික කොඩිය නේ, රත්තරන් කොඩියක් දැම්ම තැනක් තියෙනවා. ජීවත් වෙලා මිනිස්සෙක් ඉන්න ඕන නේද කියලා. සංකල්ප වෙනුවෙන් මිනිස්සු මැරෙනවා, සංකල්ප වෙනුවෙන් යොදවා දිනවා. ඒකයි தත්තේ. දැන් අපි එක පාර්ශවයක් හැටියට හිතනෝ අපි එහෙම ගන්න එක හොඳයි කියලා. ඒ පාර්ශවෙත් හිතනෝ ඒ පාර්ශවයේ විදියට ගන්න එක හොඳයි කියලා. ඒ පාර්ශවයයි හිතනෝ ඒගොල්ලන්ගේ කොඩිය ඒගොල්ලන්ගේ පෙට්ටිය උඩින් වැටුනහම හොඳයි. අපේ අය හිතනෝ අපේ කොඩිය වැටුනහම හොඳයි. ඇමරිකානුව හිතනෝ එයාගේ කොඩිය වැටුනහම හොඳයි කියලා. මට නම් ඔක්කොම රෙදි ගෑලි පමණයි නේද? එලිගැලිය වමනේ ලාංඡන සිම්බල් විතරයිනේ. මට නම් ඔය පේන තරු බොත්තම් වල තියෙන පිත්තල වටිනාකම පමණයි, වෙන දෙයක් නෑ. පිත්තල වටිනාකම පමණයි තියෙන්නේ. ඈ ඒ පරමාර්ථය බලන පිත්තල වටිනාකමත් ඒක අර මේ මේ මනිබඩු කාරයට දෙනව නම් මේ බෝතල් පත්‍ර කාරයට නැත්නම් ඒක වටිනාකමක් නෑ. ඒක වටිනාකමකුත් නෑ. දැන් පැහැදිලිද? දහම කියන්නේ මොකද්ද? දහම තුල ඉන්න ඕන කොහොමද කියලා නේද? ඉතින් හැමදාම අපි ඒ කරුණ කිව්වහම ඔබට ඕන විදිහට නෙමෙයි මනසට, මනස පාලනය කරන්න ඕන. මනස තුල අපි ජීවත් වෙන්න ඕන. තථාගත ධර්මයට අනුවයි. තථාගත ධර්මයට අනුවයි සම්‍යක් සංකල්පනාව, ඔව් සම්‍යක් දෘෂ්ටිය තියෙන්නට ඕන. සම්මා දිට්ඨිය මුලින් දකින්න ඕන. දැක්කට පස්සේ ඒක මෙහෙවගෙන භාවිතා බහුලී කතා වශයෙන් පුරුදු කරන්න ඕන. හැබැයි ඒ පුරුදු කරන්න ඕන කියලා කිව්වට මේ ලෞකික ජීවිතයේ කිසියම් පුරුදු පුහුණු කිරීමේ පංච උපාදානස්කන්ධයක ක්‍රමවේදයක් ඒකේ සත්පුද්ගලාත්ම ක්‍රියාවලිය නැතිවගත් හොඳට මතක තියාගන්න ඕන. බොහෝ දෙනාට තියෙන ගැටලුවක් තමයි මේ ධර්මයේ අවබෝධ වන්නේ කෙසේද කියන ගැටලුව. දැන් මේ ලෝකේ අපි අර දැන ඉගෙන ගන්න දෙයක් ස්වභාවය තමයි එක්ක දැකලා එක්ක අහලා තේරුම් ගන්න එක. ඒත් හොඳට මතක තියාගන්න ධර්මය කියන්නේ එහෙම දැකලා ගන්න පුළුවන් දෙයක්, අහලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා මේ ධර්මයේ විමසගෙන යන්න ඉබේට ඔබට ධර්මය අවබෝධ වෙනවා. ධර්මයේ ගැඹුරේ විමසගෙන විමසගෙන යන්නේ එක මොහොතකදී ඔබට ඒක පහළ වෙනවා. එහෙම නැතුව මේ දැකලා වේලාසනින් තේරුම් අරගෙන යන්න පුළුවන් ගමන නෙමෙයි. ඒ නිසා ඊට අදාළ විමසන්න ධමයි මේ කියන්නේ. අරනේ හොඳට තේරුම් ගත්තද? මේ ධර්මයේ කියන්නේ මේ නිකන් දැනිලා අවබෝධ කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබ මේක විමසමින් යන්න, ධර්මයෙන්ම විමසන්න. ඔබට හැමදේම අපි ගන්න හදන්නේ ඉස්සෙල්ලා තේරෙන්න ඕන. තේරුණාට පස්සේ ධාරණය කරගන්න බලනවා. ඉස්සෙල්ලා පැහැදිලි වෙන්න ඕන චාට් එක. ඊට පස්සේ අපි අතුල් කරගන්නම් කියන මානසිකත්වයේ තමයි ඉන්නේ. මේක එහෙම බෑ. මේ මුලින්ම තේරෙන්නේ නැහැ. අදදී අර ප්‍රත්‍යක්ෂතාවයක් වශයෙන් තමයි දැනෙන්නේ. ඒ නිසා මේක දැකලා ගන්න ඕන, තේරුම් අරගන්න ඕන කියන මනසින් මිදිලා හම්දුරු කියන්නේ මොකද්ද කියලා විමසගෙන 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 යන්න. ඔබම දන්නේ නැතුව ඔබේ ජීවිතේ පරිවර්තනය වෙයි. ඔබට හිතා ගන්න බැරි වෙලාවක ඔබේ ජීවිතේ පරිවර්තනය වෙයි. මේ කොහෙටවත් ගලපන්න යන්න එපා. මේ කියන වචනේ අරුත හොයාගෙන යන්නකො. ඒ කියන වචනේ අරුත හොයාගෙන යන්නකො ගැඹුරින්. විශේෂයෙන් ධර්මයේ දකින්නට උවමනා කරන මේ පදපෙළිය අරුත හොයන්න. මේ බුදුරජාණන් වහන්සේත් දේශනා කරපු සතුටු සාමිච්චේ කතා බහ ටික ඇතුල් කරලා නැහැ මේකේ. කියන්නේ කතා කළ යුතු කතාවක් සතුටු සාමිච්චේ කතා බහක් කරලා අවසන් වෙලා මෙන්න මේ ගාථාවෙන් අනුශාසනා කළා කියලා තියෙනවා. සතුටු සාමිච්චේ කතා කරන්නේ කොච්චර දේව කතා කරන්නේ නැද්ද? ඈ බොහොම hina මුසු මොහුනේ බොහොම වතුකොත හොයන්නේ නැති කතා. නමුත් ඒකද දැයි තේ අපේ දේශනාවක උනත් මේක හරබරම කොටස පිටු දෙකකට ගන්න පුළුවන්. අනිත් උපකාරක දේවල්නේ, අනිත් ධර්ම ඔක්කොම උපකාරක ධර්ම තියෙන්නේ. එසා විමසන්න, විමසන්න ධර්මයේ, විමසන්න ධර්ම, විමසන්න විමසගෙන විමසගෙන යන්න. එතකොට ඔබ ඉබේ වෙනස් වෙයි. ඔබ හිතල වෙනස් වෙන්න උවමනාව නැහැ. ඉබේටම වෙනස් වෙයි. ඈ දැන් අපි නූරේලි පැත්තට යනකොට ඉබේටම ඒ කාලගුණේ වෙනස් වෙනවා වගේ අපි වෙනස් වෙනවා. ස්වභාවය වෙනස් වෙනවා. අපි මේ ප්‍රදේශයට යන්නයි තියෙන්නේ. එහෙම නැතුව මෙහි ඉඳලා හීතලයි කියලා හිතාගෙන ඉන්න නෙමෙයි. මේ ඉඳලා සීතලයි කියලා හිතාගෙන හිටියද වැඩක් නෑ. ඒක හරියට අර මෙතන මමත්වයේ තීද්දි මෙතන මමෙක් නෑ කියලා හිතාගෙන ඉන්නවා. මමත්වයේ තීද්දි මමෙක් නෑ කියලා හිතාගෙන ඉන්න එක වැරදි. දැන් ඒ දහම තමයි අර පටලවල වෙන ආගමිකයෝ එහෙම කියන්නේ. මෙතන සතෙක් නෑ, පුජ්‍යලයක් නෑ, අපි මලාට පස්සේ ඉවරයි කියන්නේ. මං හිතන්නේ මේ ආර්ය ධර්මයේම තමයි ඔය කියන්න උත්සාහ කළේ. ඒක පටලවල තේරුම් ගත්තා. දැන් මේ දහම අහන සමහර අය අතරත් ওই සංකල්පය තියෙන කට්ටිය ඉන්නවා. මේක මමෙක් නෑ, සතෙක් නෑ, පුජ්‍යලේ නෑ, මේ පිළිගන්නේ කේ තමයි වැරද්ද තියෙන්නේ. මේකේ උපතක් උපත ලබන්න කෙනෙක් නෑ කියලා. උපත ලබන්න කෙනෙක් නැත්තේ නේ. උපත ලබන්න කෙනෙක් ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය විහිිත විද්වංසනය කරන්නයි කියලයි බුදුහාමුදුරෝ දේශනා කරේ. ඈ මේක තමයි. දැන් වයර් එක කරන්ට් එක තියෙද්දි කරන්ට් එක නැහැ කියන්න බෑ. කරන්ට් එක තියෙනවා. නමුත් එතනින් විදුලිය විසන්ධි කළාට පස්සේ කරන්ට් එක නෑ, වයර් එක විතරයි. ඒ වගේ අපිත් මෙතන මමත්වයේ කියන එක දුරු කළාට පස්සේ මමත්වය නෑ. වයර් එක විතරයි. මොකද වයර් එක? මේ ශරීරය. දැන් මේ ශරීරයේ ඇස කන නාසය දිව ශරීරයේ මන කියන මේ වයර් වල කරන්ට් එක තියෙනවා. ඒක තමයි පීඩනය කියලා කියන්නේ. ඒක තමයි වේදනාව කියලා කියන්නේ. හැමදෙස්සෙම කරන්ට් වැදිලා වගේ තමයි නේ. ඈ ඒක නේ. ඒ නිසා ඒ කරන්ට් එක තියෙනවා. දැන් සත්‍ය දර්ශනය අවබෝධ කරගත්ත කෙනෙකුට අර ප්‍රබල විදියට කරන්ට් එක වදින්නේ නැති එක විතරයි. ඒත් කරන්ට් එක තියෙනවා. තව සංයෝජන තියෙනවා. ඒක ශක්තිය දෙන මේක භයානකම මේ චිත් චෛතසික ධර්ම මම මගේ කියලා ග්‍රහණය කරගන්න තන හරි කුරිරු තත්ත්වයක් තියෙනවා. ඈ ආනන්තරයේ පාප කර්ම කෙරෙන මහා භයානක තත්ත්වයක් තියෙනවා. ඒ නිසා පුතජන මිනිස්සෙක් කියන්නේ කිසිම විදියක විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. දැඩි ආකල්පමේ ග්‍රහණයන් වල ඉන්න පුජ්‍යලෙක්. ඈ පුජ්‍යලත්වයේ වෙනුවෙන් ඉඩක් ලැබුණොත් ක්‍රියා කරන කෙනෙක් වන නිසා අතිශයින්ම භයානකයි. මන්ට නම් සහෝදරයෙකුට වැඩිය මට විශ්වාසයක්. මම දක්වන්නේ සත්‍ය අවබෝධය ලැබපු කෙනෙක්. සහෝදරයා වුණත් විශ්වාසයක් නැහැ මම මං කාරේ ඉන්න කෙනා. එයා මත් වුණාට පස්සේ එයා නෙමෙයිනේ. ධනයෙන් හරි බලයෙන් හරි ද්වේෂයෙන් වෛරයෙන් හරි මත් වුණාට පස්සේ එයා නෙමෙයි එතන ඉන්නේ. වෙන කෙනෙක් යක්ෂයෙක් ඉන්නේ. ඒ නිසා සත්‍ය අවබෝධයටපත් වුණාට පස්සේ අපි දන්නෝ ඒ කොච්චර ගියත් එයා සත්‍ය ඉක්මවා යන්නේ නෑ. සත්‍ය හමුවේ ඉන්නෝ. එතන සත්‍ය පුජ්‍යලයක් නෑ කියන තැන එන්නෝ. මේ ලෝකේ දිනන්න දෙයක් මේ ලෝකයේ තුල දිනුමක් මට අවශ්‍ය කරන්නේ නෑ කියලා දන්නවා. ලෝකයේ තුල මට දිනුමක් අවශ්‍ය කරන්නේ නෑ. මේ ලෝකයේ යුද්ධ කරලා දිනා ගන්න මරාගෙන කොටාගෙන දිනා ගන්න දෙයක් නෑ. එයා කවදාවත් ඉඩමකට කඩමකට මිනිස්සෙක්ව නැති කරන්නේ නෑ. රුපියල් 50,000කට ලක්ෂයකට මිනිස්සු කරන්නේ නෑ. එහෙම කරන්නේ නෑ. ඒකට හේතුව මේ ලෝකෙ මට එහෙම දිනුමක් නෑ කියලා එයා දන්න හොඳටම දන්නවා. ඒසා එහෙම දෙයක් වෙන්නේ සත්‍ය අවබෝධය වෙච්ච කෙනෙක්. එයා ජය පරාජය දෙකෙන්ම වෙන් වෙච්ච නිසා මේ ලෝකේ ජය පරාජය ඔස්සේ තරඟ වදින මිනිස්සු එයාට හිනාවා. එයා හිනාවකට ලක් කරනවා මිසක් මේ ලෝකේ වේගෙන් එහෙම හිදුවගෙන යන මිනිස්සු ටික ඒකත් එක තරඟ වදින්න යන්නේ නෑ. එයාට තරඟයක් නෑ. ඒ ලෝකේ හැරි ත්‍රිවිලර් අය තරඟ වදින ත්‍රිවිලර් කාර්යොත් එක්ක, බයික් කාර්යෝ තරඟ යන්නේ බයික් එක්ක, ජිප් කාර්යෝ තරඟ යන්නේ ජිප් එක්ක. හරිනේ. ඉතින් ඒ නිසා මේ එවැනි අයත් එක්ක එවැනි අය තරඟ වැදුනට අපි කෙනෙක් නෑ මෙතන. පුජලේ නෑ. දැන් ස්ත්‍රීන් උන තරඟ වදින ස්ත්‍රීන් එක්ක, මගුල් ගෙදර තරඟ වදින සාරියත් එක්ක, ඒ මහලෙත් එක්ක සම්බන්ධ දෙකත් එක්ක තරඟ වදින්නේ ඈ. ඒ කතාව ඇත්ත. මේ ඇත්ත නැති වුණාට ඒක තියෙනවා. පිරිමියයි තරඟ වදින්නේ ඔරලෝසුවත් එක්ක ඈ, සම්බන්ධ දෙකත් එක්ක, කලිසමත් ටයි කෝට් එකත් එක්ක. පිරිමියයි තරඟ වදින්නේ එන ආපු වාහනෙත් එක්ක. ඒව තරඟ වදීමක් තියෙනවා. ඒක ඉතින් හැමෝම ගිම ළඟ නැහැ. හොඳයි ඉන්න. ඒකෙන් තේරුම් අරගෙන කටයුතු කරන වෙනස. එහෙම නැත්නම් තරඟ වදින්නේ නිලයත් එක්ක. ඒ නිසා මේ ලෝකයෙන් තරඟ වදින දෙයක් නැහැ කියලා දැනගන්නවා. ලෝකයේ මට කිසිම ජයග්‍රහණයක් එපා. හේතුව ඒවා මායාවේ දේවල්. ඒවා తాවකාලික දේවල්. ඒවා Tamanට අයිති දේවල් නෙමේ. මේ මහ පොළොවේ තට්ටු 200ක් උස ගොඩනැගිල්ලක් හැදුවා. ඒක මහ පොළොවේ අයිතියක් මිසක් මිනිස්සෙගේ අයිතියක් බවට පත් වෙන්නේ නැහැ. හිතාගෙන ඉන්න පුළුවන්. හිතාගෙන ඉන්න පුළුවන් මේ ප්‍රමාණය, මේ ප්‍රමාණය, මේ ප්‍රමාණය කියලා හිතාගෙන ඉන්න පුළුවන්. යථාර්ථවාදී තත්ත්වයක් නැහැ. එහෙනම් සමස්තයේම ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? අවිද්‍යාව. මනුෂ්‍ය සිතේ සමස්තේ ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාව. ගන්න තැනක් නැහැ. කොතනින් බැලුවත් අර කුණු වෙච්ච ගෙඩියක් වගේ. කොහෙන් බැලුවත් ගඳ ගන්නවා. හොයෙන් බැලුවත් කිසිම ප්‍රසන්නතාවයක් නැහැ. මෙහෙ නැහැ. කුණු වෙච්ච ගස්ලබු ගෙඩියක් වගේ. ඒකයි කන්න හිතෙන්නේ නැහැ නේ. ඒක විසි කරන් තමයි තියෙන්නේ. ඒ නිසා ලෞකිකත්වයේ කියන එක තුල පංච සය ඉන්ද්‍රිය තුල කුණු වෙච්ච ගස්ලපු විදියක්. ඒකයි ඒක කොහෙකත් හරයක් තෝරලා ගන්න පුළුවන් කම නැහැ. කිසිම හරයක් ගන්න පුළුවන් කම නැහැ. ඒක විසි කරන්නයි තියෙන්නේ. හැබැයි ඉතින් මේක කුණුයි කුණුයි කියලා සංඥාවක් දාගෙන ඉන්න භාවනාව නම් මම උගන්වන්නේ නැහැ. මේක කුණුයි කුණුයි කියලා හිතාගෙන ඉන්න එක වැඩගත් වෙන්නේ නැහැ. එතකොට එයාට ඒ කුණු සංඥාවක් ඇති වෙනව මිසක් දැන් ආස්වාදය කියන එක දුරු කරන්න ඕන. නමුත් අපේ හාමුදුරු කට්ටිය උගන්වන්නේ සුඛ ආස්වාදය විතරක් දුරු කරන්න කියලා. ඇයි දුක ආස්වාදයක් නෙමෙයිද? දුකත් ආස්වාදයක්. ඔව්, දුක්ඛ ආස්වාදයක් දුරු කරන්න ඕන. එතකොට මේසු කල්පනා කර කර ඉන්නේ ප්‍රිය රූප ගැන විතරද? නෑ, අප්‍රියමනාප දේවල් ගැනත් ගැටලු ගැනත් මිනිස්සු කල්පනා කර කර ඉන්නවා. එහෙනම් මිනිස්සු ඒවයිනොත් නිදහස් වෙන්න ඕන. ඉතින් අපේ සායනහන්තලා හිතන්නේ මේ ප්‍රිය රූපේ තමයි මෙතෙන්ට තියෙන ප්‍රශ්නේ කියලා. නෑ. අප්‍රිය රූපෙත් මෙතෙන්ට ප්‍රශ්නයක්. ඈ මිනිස්සුන්ගේ ප්‍රිය සංකල්පනාව පමණක් නෙමෙයි මෙතෙන්ට ප්‍රශ්නේ. අප්‍රියමනාප සංකල්පනාව ප්‍රශ්නයක්. ඒකයි ප්‍රිය සංඥාව පමණක් නෙමෙයි අප්‍රියමනාප සංඥාව ප්‍රශ්නයක්. ඒකයි තියෙන தත්ත්වය. ඒකයි තියෙන. එතකොට පිනවනවයි කියලා කියන්නේ හොඳ හා නරක දෙකටම අවස්ථා දෙකේදීම කරන්නේ විදවන එකයි. ඒක අර වෙනස තියෙන්නේ අයිස් කැටයක දැවෙන දැවීමයි ගිනි අඟුරක දැවෙන දැවීමයි කියන වෙනස පමණයි. නමුත් දෙකම දවනෝ. දෙකම අතේ තියන් ඉන්න බෑනේ. බෑ බෑ. ඒකර ප්‍රියමනාපයි කියන එක අපි හිතමු අයිස් කැටයක් වගේ කියලා. අප්‍රියමනාපයි කියන එක ගිනි අඟුරක් වගේ. ඒක දෙකෙන්ම කරන්නේ මොකක්ද? දැවීමක්. මේ වේදනා නිරෝධෝ කියලා කිව්වේ අර දැවීමක් නැහැ. මොකද මේ ප්‍රියයි මනාපයි කියන දෙකම දන්නේ නැතුව ඉන්නකොට. මේ හොයාගෙන හොයාගෙන යන්න. එක මොහොතකදී සත්‍ය අවබෝධය වෙයි. ළඟට ගියන දෙනකන් ඉන්නකෝ. අපි පරිලේ අපි ගෙනල්ලා දෙන්නේ. අපිට ඕමනාවක් නැහැ කිසි කෙනෙකුට මේ ධර්ම අවබෝධය කරන්න කියලා. ඔබට ඕන නම් නැගිනේ පර නිකන් ඉන්න. මට කවන්නේ. මයි යනවා යන දිහාට. මයි හදියා මයි යන්නේ. ඔය ඇත්තෝ යන දිහා ඔය ඇත්තෝ පෞද්ගලිකව හදාගන්නවා. එහෙම නැත්නම් මේ මෙන්න අපි බණ අහන්න ආවා ඔන්න යවන්න අපිව. එහෙම කරන්න බෑ. සම්පූර්ණ අත්තාහියත් නොනාතෝ. තවන්ට තමන් පිහිට කරගන්නවා ඇරෙන්න ප්‍රඥාවෙන්. මේක හාමුදුරන්ට කරන්න පුළුවන් දෙයක්. බුදු හාමුදුරන්ටවත් කරන්න බෑ. එහෙනම් ඉතින් මල්ලිකා දේවී ඉක්මනින් නිවන් දක්වන ඕනේ. දැක්කේ නේ මල්ලිකා දේවී කොච්චර බුදුහාමුදුර සමීප වුණාද? යාළු එහෙල්ගේ කවුද මේ විසාකාව? ඉතින් යාළු අය එහෙල්ගේ මේ ධර්ම අවබෝධයට පත් වෙලා ඉන්නවා. ඈ ඉතින් නිතර බුදුරජාණන් වහන්සේ දකින්න බලන්න සබද ගුහාන්න කියපු කෙනෙක්. දැක්කේ නේ කොසල් රජුරු දක්වන්න පුළුවන්. එහෙම දක්වන්න බෑ. මොකද කොසල් රජුරු හරි මාන්න අධිකයි. හරි මාන්නාතික පුජ්‍යලේ කොසල් රජුරු දක්වන්න බැරි වුණා. බිම්බිසාර රජුරු දැක්කා. ඒ පුතාට බින තිබ්බ. පුතාට දකින්න බැරි වුණා. ඒ ආනන්තරේ පාප කර්මයන් අමතක කරන්න බෑ. දැඩි ආසත්ත චිත්ත බලවේගයක් එයාගේ හිත ඇස්සේ හැංගුණොත් එයා ගොඩ ගන්න බෑ. ඒකයි ස්වභාවය. දැඩි ආසත්ත ඇලීමක් තියෙන ලොකු චිත්ත බලවේගයක් පාප කර්මයක් තමයි ආනන්තරේ පාප කර්මක. ආනන්තරේ කියලා කියන්නේ අත්හරින්න බෑ කියන එක. අත්හරින්න බෑ කියලා කියන්නේ අමතක කරන්න බෑ. දැන් තාත්තට කරපු මේ අසාධාරණي අමතක කරන්න පුළුවන්ද? තාත්තා අවමල් රේණුවක වැරද්දක් කළේ නෑ පුතාට. ඉතාලම සෙනෙහසෙන් හදපු දරුවා. ඒ වුණාට නොමග යවුවා. ප්‍රඥාව මදි බවක් තිබුණා. ඒ සමයේදී දේවදත්තගේ කිව්ව මහල නොමග ගියා. ඈ ගැලවීමක් නැහැ. විපාක විඳින්නම සිද්ධ වෙනවා. යම් ආකාරයක ඒක පොඩ්ඩක් සිසිල් කරගන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් සමහර දේවල් තියෙනවා. දැන් අපි හිතමු ගිනි කන්දක් මහා විශාලට පුපුරනවා. ඕක බකට් එකකින් වතුර ගිහිල්ලා ගහලා නිවන්න පුළුවන් දෙයක්ද? නැහැ. කවුරුත් ගිනි කන්දක් පුපුරනකොට හෙලිකොප්ටර් දාලා වතුර ගහනවා දැකලා තියෙනවද? නැහැ. ඒ හේතුව කරන්න බැහැ වැඩේ. හරි බල ලැබු ගින්නක් වගේ දෙයකට නම් වතුර ගහලා එහෙම නිවා ගන්න පුළුවන්. ඒක නිසා මේ ලෝකේ නිවන්න පුළුවන් දේවල් තියෙනවා. නිවන්න බැරි දේ. ආනන්තරේ පාප කර්මයක් කියන්නේ ගිනි කන්දක් වගේ වැඩක්. ඒක වතුර ගහලා නිවන්න බෑ. නිකන් කළු ගලක් දැම්මත් උණු වෙලා යන ගින්නක් වගේ ආනන්තරේ පාප කර්ම කියන්නේ. දැන් මොනවද දාලා දරන්නේ නැහැ. දැන් පිදුරු ගහලා කොලාතු දාලා නිවන්න පුළුවන්ද? මේ ගිනි කන්ද අපු කරනකොට දැන් සාමාන්‍ය ගින්න කරන කොළත් එකකින් ගැව්වහම නිවෙනවා. ගිනි ගන්දකට කොළත් එක හැලවෙන්න බෑ. ඒසා පිනකින් පවා ආවරණය කරගන්න බැරි දෙයක්. සාමාන්‍ය පුංචි පුංචි පාප පුළුවන්. තමන් ගැති සතෙක් මැරිච්ච එක. ඔව් එහෙම කරන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. දැන් අපි අඳුරන හාමුදුරු කෙනෙක් ඉන්නවා. එයා හමුදා නිලධාරියෙක්. එයා ඒ කාලේ ඉන්දියාවේ ඇතින් එහෙම මෙහෙ වැරදි සිදු වුණයි කියලා එයා මේ පින්කම් කරනවා. ඉතින් ඒව මැකෙන්න කියලා මේ අර බහුවඩුවක් එහෙම දන් දීලා තියෙනවා. එහෙම කරලා එයා ඉතින් ඒ කියනවා මම මේකෙන් සතුටු වෙනවා. මම තව ජීවිතයක් රකින්නත් මං උදව් කරලා තියෙනවා. ජීවිත නැති වෙන විතරක් නෙමෙයි කියලා. ඒ වගේ දේවල් මකන්නට හැකියාවක් තියෙනවා. ඒක නීතිය නිසා, රාජකාරිය නිසා මම ඒ සමයේ කරපු කාර්යයක් කියලා හිතලා ඒක නිවා ගන්නට තියෙන අවකාශය තියෙනවා. මගේ පෞද්ගලික මතයක් නිසා කරපු දෙයක් නෙමෙයි කියන මට්ටමට ඒක හදා ගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඒක නැත්තේ නැහැ. ඒක තියෙනවා. ඒක බරපතලකමක් තියෙනවා. නමුත් ඒක මකා ගන්න පුළුවන් ආනන්තරී පාප කර්මයක් නෙමෙයි. දැන් අඟුලිමාලටත් ඒක නෙවුනේ. පාප කර්ම ගොඩාක් සිද්ධ වුණා. 99ක් මැරුවා. 999ක් මැරුවා. පොඩි ගානක්ද? සස්තවාදීකින් තනි පුජ්‍යලයෙන් 999ක් මැරුවා කියන්නේ. නේද? ඒක මම භයානක මේ සිද්ධියක් නේ. ඉතින් ඒ නිසා මේ නමුත් බලන්න ඒක උනත් ප්‍රඥා බලයට මකා ගන්න පුළුවන්කම තිබුණා. නැත්තම් සසර නිදහසක් නම් ලැබෙන්නේ නෑ. මේ තරම් මේ මානසික වේදනා ඇති කරන අර මානසික වේදනා පීඩා මුකුත්ම නෑ. මේ ඔය හොඳ කතාවක් තියෙනවා. ඉතින් අඟුලිමාල මේ පිණ්ඩපාතේ වඩින කොටත් කට්ටිය කොල්ලෝ හැරේ මේ බලාගෙන ඉඳලා මෙයා තමයි අපේ අම්මලා තාත්තලා මැරුවේ කියලා ඉරලා කොල්ලෝ එකතු වෙලා ගහනෝ ගල් ගෙඩි වලින්. ආනකොට ඉතින් ලේ පෙරාගෙන එනවා. දැන් ඉතින් රහතන් වහන්සේනේ එළවල ගිහිල්ලා ගහන්නෙත් එනවා. ඉතින් ඇවිල්ලා කියනවා ස්වාමීනි මට නම් පිණ්ඩපාතේ යන්න බෑ. මට කොල්ලෝ ගහනවා මේ පොළු වලින් ගල් ගෙඩි වලින්. මේ මගේ ඔළුව හැමතැනම තුවාලයි. එහෙමයි කියලා. එතකොට අහනවා අඟුලිමාල ඔබ එදා මේ මිනිස්සු ඝාතනය කරද්දී ඔබ දැනගෙන හිටියද ඒක වරදක් කියලා? නෑ ස්වාමීනි නෑ. දැන් ඔබ දන්නවද ඒක වරදක් කියලා? ඔව් ස්වාමීනි. දැන් ඔබේ වරද කරනවද? නෑ ස්වාමීනි. එහෙනම් ওই ගල් වලින් ගහන මිනිස්සුත් කවදක හරි ඔක වරදක් කියලා දැනගනි. ඒක වරදක් කියලා දැනගත්ත දවසට ඒ මිනිස්සුත් ඒක කරන එක නෑ කිව්වා. එච්චරයි ප්‍රායෝගික ක්‍රියාවලිය. ඊට පස්සේ අරගල්ලෝ ඒක තේරුම් ගත්ත දවසේ ඒක වලකේ. අනවබෝධයේ පිහිටන සිට පුදුම විදියට සතුරු පිණිස වේදනා පිණිස විරිහරයක් හැටියට කරදරයක් හැටියට පවතිනවා. සම්මාපනිහිතං චිත්තං යහපත් විදියට පවත්වන සිත ඔබට යහපත පිණිස පවතිනවා. කොහොමද ඉතින් යහපත් ලෙස පවත්න්නේ? ඉහත කියන ලද ධර්මයට අනුව. ඉහත කියන ලද දහමට අනුව. ඒ දහම වීත රාගී, වීත දෝෂ, වීත මෝහ ධර්මයක්. අවේදීත ධර්මයක්. ඒක විදීමක් නැති ධර්මයක්. කොටස් කිරීමක්, ප්‍රභේදනය කිරීමක් නැති ධර්මයක්. ක්‍රියාවෙන් තොර වූ ධර්මයක්. ඒක ක්‍රියා කරන්න දෙයක් නැහැ. පිළිපදින්න දෙයක් නැහැ. ඒක තමයි පිළිපදින්න තියෙන්නේ. පිළිපදින්න දෙයක් නැහැ. ඒකයි පිළිපදින්න තියෙන්නේ. ඒක මේ වචන වලින් ගන්න ගියොත් එහෙම මොකද කියන්නේ? පිළිපැදීමක් කියන්නේ වෘත සමාදානය. පිළිපදිනවා කියලා කියන්නේ වෘත සමාදානය. එතකොට සීල වෘත මේක නෑ. ගෝ වෘත නෑ. සුනක වෘත නෑ. කිසිම ආකාරයකින් එහෙම දේවල් සීල වෘත නෑ. සීලබ්බත පරාමාස නෑ. අපේ අය සීලබ්බත පරාමාස අය ඉන්නේ. ඒකනේ මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දැන්. හරක් මරන්න එපා කියලා ඉතින් දුවනවා. ඉතින් හරක් විතරද සත්තු කියන්නේ? හාල් මැස් වහන්නේ අපි ඔටුවද කියලා. හරගලා මේ හාල් මැස් එක ඇඳලා දාලා තිනු අපි ඔටුවද කියලා. මේ හාල් මැස්සුත් සත්තුනේ. නේද? මේ ගිරිතයාන මැරෙන කාරණය නෙවෙයි ප්‍රශ්නයක් ඇති කරගන්න කාරණයක් නෙවෙයි. දැන් මේ රටේ හැමදාම මිනිස්සු මැරුණා. අනේ එක හාමුදුරුවනේ ගිරිතයාගෙන මැරුණේ. මේ මිනිස්සු මරනවා අනේ මේක වළක්වන්න කියලා. මේ හරකෙක් මේ දාගෙන මේ නිකං අපරාධෙම. ප්‍රශ්න මානසික ප්‍රශ්න. අපි උන්වහන්සේට ගරු කරනවා මේ ඒ වගේ අවිහිංසාවාදී චින්තනයක් වෙනුවෙන් එහෙම මේ කටයුතු කරනවා. නමුත් එවැනි දේවල් තව කෙනෙක් නොකරන්නට ඕකට වැලියු එකක් දෙන්න හොඳ නැහැ. ඕකට වැලියු එකක් දුන්නොත් තව මිනිස්සු මැරෙනවා. ඒ තවත් අය ගිනි තියාගෙන මැරෙනවා. ඒකෝ මේ රටේ මේ ඔය තරුණ පරපුරට වහ බීල මැරෙන සියදිවි හානි කරගෙන මැරෙන උදව් කරන්නේ මේ ගායකයෝ. අපි එක මිනිවලේ සැතපෙනවා අනම් මනම් කියලා සින්දු දැම්මහම ඒවත් තියෙනවා. ඊළඟට තියෙනවා ඔබ නැත්තා මේ කියලා විරහ ගීත ටිකක් තියෙන මේ යනව මැරනවා කියලා. ඒ ගීත ඔස්සේ අහලා තමයි මේ සංකල්පනාව ඇති කරගෙන මිස්සු මැරෙන්නේ. අපිට හිමි වෙන්නේ නැත්තම් මෙහෙම කරමු කියලා. ඒකෝ මරණය විසඳුමක් කියලා ඒගොල්ලෝ ගීත වලින් කියලා දෙනවා. නමුත් ඒක නෙමෙයි ජීවිතේ විසඳුමක් කියලා කියන්නේ. ඊට පස්සේ මරණාට පස්සේ එකට උපදිනවයි කියලා කියනවා. මේක හැඟීමක්, මේක උමුතුවක්, මේක හරි හිතේ ඇති වෙන මේ උමුතු භාවයන් හරි తాවකාලිකයි, මාස දෙක තුනයි තියෙන්නේ කියලා ඒගොල්ලන්ට හැඟෙන්නේ නැහැ. මේක සදාතනික ප්‍රේමයක් කියලා තමයි හිතන්නේ. අර මේ මහත්ය තමයි ඒක ලස්සනට කියන්නේ. මොකද සදාකාලික නොවු ලෝකේ සදාකාලික ප්‍රේමය. ඉතින් ලස්සන ධර්මයක් එතුමා කියන්නේ. කවුද ඒ ගායක මහත්ය? සුනිල් එදිරිසිංහ මහත්ය. ඉතින් එතුමා සම්පූර්ණ බණ වගේ කියන හොඳ බෞද්ධ මහත්යෙන්නේ. සම්පූර්ණ එතුමාගේ ගීතයක් ඇහුවොත් බණක් ඇහුවා වගේ තමයි. ලොකු ධර්මයක් තියෙනවා ඒ ළඟ. ඉතින් එතුමාගේ අයියා සතිෂ්චන්ද්‍ර එදිරිසිංහ මහත්ය අපේ ගුරුවරයෙක්, කලා ගුරුවරයෙක් අපිට උගන්වලා තියෙනවා. ඉතින් ඒ වගේ මනස කියලා කියන්නේ මායාකාරී ධර්මයක්. ඒ කිසි දෙයකට කලබල වෙන්න උවමනාව නෑ. මම නම් දකින්නේ කාලය කියන එක හරි වැදගත්. ප්‍රශ්න විසඳෙන්න අරින වෙසක් විසඳන්න යන්න හොඳ නෑ. විසඳන්න ගියාම කාලයේ අභිභව අපි ඒ දේ කරන්න යනකොට ඊට පස්සේ අපි ගන්න තීන්දුව හරි කියලා හිතනකොට අපිටම අවාසි වෙන දේවල් සිදු වෙනවා. නමුත් සබාධහමට ඉඩ දුන්නාම සබාධහම අසාධාරණ විදියට ප්‍රශ්න විසඳන්නේ නෑ. සබාධහම බොහොම සාධාරණ විදියට ප්‍රශ්න විසඳන්නේ. ඒ නිසා සබාධහමට කාලයට ඉඩ හැරියාම මේවා හිතවල තියෙන්නේ. එහෙන් කෙනෙකුට කියන දෙයක් උවමනා වුණාම අපි බලන්න ඕන මේ දේ කියන්න ඕන තමයි. ඒ වුණාට මේක දැන් කියන්න එයාට එයාගේ මනසේ වෙලාවද කියලා බලන්න ඕන. දැන් අපිට වගාවක් කරන්න උවමනා වෙනවා. අපි ඩග්ගාලේ එළියට බැස්සකම වීටි ගිහගෙන යන දෙලිය. නෑ මේ වගා කරන කාලයේද කියලා බලනවා. ඈ මේ වගා ගන්න කාලයේද කියලා බලනවා. ඒ නිසා මිනිස්සුන්ට කියන්න දෙයක් උවමනා වුණාම මේක මේ මිනිස්සයට මේ දැන් කියන්න කාලයේද පරිසරයේද කියලා බලන්න ඕන. මොකද ඒ ඇටේ පැලවෙන්නේ නැත්තම් අකාලයේ ඉස්ස වැස්ස වී වගේනේ. ඒ නිසා තමන් ඉහින වී ඇටේ පැලවෙන්න ඕන. මුං ඇටේ පැලවෙන්න ඕන. ඒ නිසා කාලයේ දිස්සොත් තමයි අපිට අපේ අදාළ පිළිතුර හම්බ කරගන්න පුළුවන්. ඉතින් මේ සබාධහමේ තියෙනවා මේ ඔක්කොම ධර්ම. සබාධහමේ තියෙනවා සමාජය තුළ ජීවත් වෙන්න ඕන ක්‍රමය, අධ්‍යාත්මය ගොඩනගා ගන්න ඕන ක්‍රමය. හැම දෙයක්ම සබාධහමෙන් බුදුහාමුදුරුව ගත්තේ. එන කිසි දෙයක් පිටින් ගත්තේ නෑ. මේ කොහොම තියෙන්නේ අපි කරන ක්‍රියාකාරකම් ඔස්සේම අපේ මනස කියලා දීලා තියෙන්නේ. තමන්ගෙම සිත දිහා බලන්න. තමන්ගෙම සිත දිහා බැලුවාම තමන්ටම තේරෙනෝ තමන්ට තියෙන මානසික බාධාව, මානසික පීඩනය. ප්‍රබලම දේ මොකද්ද කියලා පේනවා. සමහර අයට තමාගේ තියෙන දැඩි අස්මිමානීය වෙන්නත් පුළුවන්. සමහර අයට තව පුජ්‍යලයක් වෙන්නත් පුළුවන්. සමහර අයට තව භාණ්ඩයක් වෙන්නත් පුළුවන්. ඈ සමහර අයට මොනවා හරි සිද්ධාන්තයක් වෙන්නත් පුළුවන්. මේ ලොකුම බාධාවක් තියෙන්නේ. ඒක තියෙන දැන් මම එක අම්ම කෙනෙක්ගෙන් අහුවාම ජීවිතේ වැඩියෙන්ම ආස කරන දෙයක් තියෙනවද කියලා අහුවාම කිව්වේ මොනවද? සාරියක් තියෙනවා කිව්වා. හා ලොකු දෙයක් නෙමෙයි, බොහොම පොඩි දෙයක්. මොකන්ද? අපි මීට අවුරුදු 50කට විතර කලින් ඇඳපු සාරිය, මංගල සාරිය. තාම පෙට්ටිය තියාගෙන දුංගහ ගහ තියෙනවා. මං ගියා ඕකේ මැක් එකක් වෙලා උපදී ඕක ඉරල වීසි කරන්න. ඕක වැඩක් නැහැ. ඕක තියාගන්න එපා. මං කෝ දවසක් වැඩසටහනකදී ඔබ වැඩාත්ම ආස කරන දේ ඔය කාට හරි දීලා දාන්න කියලා. ඉතින් මට අරගෙන ආව කාසියක්. මට එහම මං එහම මොකටද මේ කියන්නේ? නෑ හැමදෙනි මේකට තමයි මම වැඩියෙන්ම ආස කරන්නේ. දැන් මම මේක අවුරුදු 25ක් විතර තියාගෙන ඉන්නවා කිව්වා. මේ කාසිය. අවුරුදු දීපු එක. ඉතින් මේ කාසිය මම දවසර දෙපාරක් විතර අරගෙන බලනවා. මේක හැඩයි, මේක ලස්සනයි. ඉතින් මේ කාසිය බැලුවාම මට නිකන් මානසික සුවයකුත් දැනෙනවා කියනවා. ඉතින් ඒ වුණාට මම මේ කාසියට හරි කැමතිලු. මට මේ කාසිය නිතර මතක් වෙනවලු. ඒ නිසා ඔබ වහන්සේට මේක ගෙනල් දුන්න කියලා මට ගෙනල් දුන්නා. කාසිය නිකන් සමරු කාසියක්. ඇති දෙයක් නැහැ ඒකේ. අන්න කමක් නෑ. ඒ නිසා කෙනෙක්ගේ පොඩි දේවල් තියෙනවා. දැන් ඒක සාහිණාහසේ කෙනෙකුට කොච්චර බන කිව්වත් නිවන් දකින්න බෑ. මොකද හේතුව? එයාට පොඩි ආහාරයක පිළිබඳ රුචිකත්වයක් ඇවිල්ලා. දැන් සමහර දේවල් ඒ පටිසේවණයෙන් ප්‍රහාණය කරන්න පුළුවන් දේවල් කියන්නේ ඒකයි. ඒක ඒ දේ ලබන්න ඕනේ. ඒ දේ ලැබුවට පස්සේ ඒකේ තියෙන ආසාව නැති වෙලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දකින්න මෙයාට මේ තියෙන ආහාර රුචිකත්වේ මොකද්ද කියලා. ඉතින් හාමුදුරුවන්ගේ ආසාව තමයි මේ කකුළු මස් කන්න ආසයලා. හරිද? කකුළු මස් කන්න ආසයලා. ඉතින් කල්පනා කළා මෙයාට මේක කකුළු ගැන කියලා දීලා නැහැ. මෙයාට ඒ ආහාරය භුක්ති විඳින්නට වටපිටාව සලකුණා. ගිහිල්ලා යා ඒ ආහාර භුක්ති විඳීම කරොත් මෙයාගේ හිතේ මේ තියෙන ආසත්ත භාවය අර දොළ දුක වගේ කියන එක නැති දෙයක් නෑ. ඔය දොළ දුක කියන එක හැදෙනකොට මේ අඹ ගෙඩියක් කන්න, බඩන් ගෙඩියක් කන්න හැදෙන ඒ වුණාට මහ බුදුම ඇල්මක් ඒක. මන්ද මට නම් හැදිලා නෑ දොළ දුක. ඒ නිසා මේ ඒ ඒක මේ පුංචි දෙයක්. ඒ වුණාට මහ පුදුම කෑදරකමක් ඒකට ඇති වෙන්නේ කාලේ. ඒ වගේ තමයි ඕනම මිනිස්සෙකුට එහෙම දෙයක් තියෙන්න පුළුවන්. ඒක ස්ත්‍රීන්ට පවණක් නෙවෙයි, පිරිමින්ට උනා ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ නිසා අර ආකාරයෙන් මේ අනුභව කළාට පස්සේ ඒ දේ නේද නැති වෙනවා. තවත් තිබුණ චිත්ත හත් හාමුදුරු කියලා හත්වතාවක් ගියා. සිවුරු අරලා යනවා. ටික දවසක් මහනෙලා ඉන්නවා. ආයි සිවුරු අරලා යනවා. මොකද බීරිඳ මතක් වෙලා මේව කරලා යනවා. ඉතින් හොම හොම ගිහිල්ලා අර බිරිඳට තියෙන ආසත්ත භාවය පමණයි එයාට තිබුණේ. ඒක දරා ගන්න බැරි වෙනකොට යනවා. දැන් මේ ලංකාවේ කීප පොලක්ම ඉන්න ඕන තරම්. එහෙම සමහරලාට බිරිඳ ගෙදර ඉදදී මහන වෙලා ටික කාලයක් ගිහිදී ආම්දුරි මට මේ ආයි ගෙදර උන්න එහෙම මතක් වෙන්න පටන් ගත්තා. මම ඒක ආයි දිවුර යරලා ආවා කියන කට්ටිය ඕන තරම් ඉන්නවා. ඉතින් ඒකම තමයි හේතුනේ කියලා. ඒ වගේ යනවා. ගිහිල්ලා ඉතින් එක වතාවකදී සම්පූර්ණයෙන්ම එපා වෙනවා. මාකයි හේතුවකින් හේතියන ප්‍රියමනාපත්වය හිතේ තිබුණු අර බැඳීම කියන එක ලිහිලා යනවා. ලිහිලා ගියාට පස්සේ ඒක ගැටලුව නෑ. එයාගේ හිත ඊට පස්සේ තියෙනවා. ඒ නිසා දැඩි බැඳීම් නොමැතිව තියෙන්න ඕන නිවන් දකීම සඳහා. ඒක ලෙහෙසි. හරියට ඒක අර හැම්බ්‍රේක් ඇදලා තියෙද්දි කොච්චර සර ජියර් එකක් දැම්මත් වැඩක් නෑනේ. යන්නේ වාහනේ. එහෙම නැත්තම් වාහනේට අඩයක් තියලා තියෙද්දි යන්නේ නෑනේ. එහෙම නැත්නම් අපි අර අල්ල බැඳලා තියෙද්දි දන් වැලක් දාලා තියෙද්දි ඒක යන්නේ නැහනේ. ඒ වගේ පළවෙනි කාරණේ තමයි අර දැඩි බැඳීම් කියන ඒවා දුරු වෙන්න ඕන. ඊ ළඟට තමයි ඒ සඳහා කරන ව්‍යායාමයේ උත්සාහය අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ බැඳීම් අතරත් ඔක්කොම බැඳීම් වෙන්න ඕනේ නැහැ. දැඩි ආසත්ත බැඳීම් ටිකයි නැති වෙන්න ඕන. දැන් අපිට වාහනයක බර ඔක්කොම බිම තියලා යන්න බෑනේ. වාහනයක් කියන්නේ යම්කිසි බරක්. ඒ බරත් අරගෙන ඒ බර මත අපි යනවා. ඒ වගේ යම්කිසි කෙලෙස් බරක් තිබ්බට මේ මනසට ගමනක් යන්න පුළුවන්. ඒ ඔක්කොම බර තිබ්බා වාහනයක් නැති වෙනවනේ. හරිද? යම්කිසි කෙලෙස් බරක් තිබ්බට ඒ වාහනේ යන්න පුළුවන්. නමුත් ඒ වාහනේට දරා ගන්න බැරි තරම් බර තිබුණොත් යන්න බෑ. දරා ගන්න බැරි තරම් බරක් තිබුණොත් යන්න පුළුවන් කම නෑ. ඒකයි හේතුව. ධර්මයෙන් ගොඩනැගෙන ශක්ති ප්‍රමාණයෙන් මෙතෙන්දී තමන් මනස සැහැල්ලු කරගෙන යනවද? එහෙම නැත්නම් තමන්ගේ ශක්තියත් ඒකට එකතු කරලා ඒ වගේ දෙගුණයක් දුර යනවද කියන ගමන යනවද කියන එක තමයි ඔබගෙන් ඔබ අසිය යුතු ප්‍රශ්නය. නැත්නම් ධර්මයේ ශක්ති ප්‍රමාණයෙන් පමණක් ඔන්න මනස රිලැක්ස් වෙනවා, සැහැල්ලුවටපත් වෙනවා. නමුත් අවබෝධය කරා මෙහෙවන්න නම් තමන් දැඩි වීරියකින් ප්‍රඥාව මෙහෙවන්න ඕන. දැන් මේකේ කරන්න දෙයක් නැහැ කියලා කිව්වහම කම්මැලියයි හරි ලේසියිනේ. ආමුකු කරන්න දෙයක් නැහැ නිකන් ගිහිල්ලා පුටු රත් කරලා වාඩි වෙලා ඉඳලා එන්නයි තියෙන්නේ කියන අදහස ගන්නවා. ඒක තනිකර කම්මැලියන්ගේ අදහසක්. මේක දැඩිසේ ප්‍රඥාව ප්‍රතිහත ධෛර්යයෙන් යොදවන්න ඕන. දැඩිසේ ප්‍රඥාව අප්‍රතිහත ධෛර්යයෙන් යොදවන්න ඕනේ. ඒ නිසා අර කම්මැලියෝ ටක් ගාලා යන්නේ මුකුත් නැහැ නිකන් අහන් ඉන්න විතරයි තියෙන්නේ. ඇහුවන් නිවන් දකිනවා. එහෙම වෙන්නේ නැහැ කවදා. ධර්මයේ ඇත්ත තමයි කරන්න දෙයක් නැහැ. ඒ කරන්න දෙයක් නැති එක තේරුම් ගන්න ඕන. මොකද්ද ඒ කරන්න දෙයක් නැත්තේ? මොකද්ද මේ කියන දහම? විශ්වාස කරන්නේ නැතුව තමන් ප්‍රත්‍යක්ෂ කරගන්න ඔය මහන්සි දරන්න ඕන. මොකද්ද මේ කියන කතාව? මොකද්ද එහි තියෙන යථාර්ථය කියලා පරීක්ෂණය කරන්න යමු වෙන්න ඕනේ. එහෙම පරීක්ෂණය කරගෙන යද්දි තමයි මොහොතකදී ජීවිතය තමන්ට අර දැකලා ගෙඩියක් කඩා ගන්නෝ වගේ දෙයක් නෙමේ. කපාරටම දැක්මයි පහළවීමයි අවබෝධයයි දුක් දුරු වීමයි ලෝකෝත්තරත්වයට පාත්‍ර වීමයි සියල්ල එකවර. ජීවිතය පෙරලීම සියල්ල එකවර ෂණිකව සිද්ධ වෙනවා. ශේෂයක්වත් නැතුව මෙතනින් ඉගිලිලා යනවා. ශේෂයක්වත් නැතුව මෙතනින් ඉගිලිලා යනවා. ආයි මොනම එකක්වත් නැහැ ඉතුරු වෙන්නේ. ඔව්, අතහැරීම කියලා කියන්නේ පුජ්‍යලයාගේ වැඩක්නේ. එතකොට පුජ්‍යලත්වයේ ඉක්මවා යෑම සඳහා තමයි එවැනි වචනයක් පාවිච්චි කරන්නේ. අතහැරීමත් අතහරිනවා. ඒ කියන්නේ ගැටෙනවා කියන එකයි ඔය අතහැරීම කියලා ගොඩක් දෙනෙක් කරන්නේ. ඒ ගැටීමෙනුත් නිදහස් වීමයි කියන එකයි ඒකේ නිර්වචනය වෙන්නේ. එතකොට ඇලීම් ගැටීම් කියන දෙකම නෑ. මොකද අර පොලිස් කාර්යය නැති නිසා. ඈ මනස දාලා ඉන්න පොලිස් කාර්යය නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? හොඳ හැබැයි මෙහෙම අර ඇලීම් ගැටීම් දෙක නැතුව පොලිස් කාර්යය හිටියොත් එහෙම ආයි පොලිස් කාර්යය නිදි ගන්නලා. ඒ කියන්නේ ආයි අයිදි වෙච්ච ගම වැඩ පටන් ගන්නවා. ඔය වැඩ නිදාගත්තාම පොලිස් කාර්යය නිදි. උදේට ටක් ගාලා අවදි වෙනවද නැද්ද? එයා අර නිල කෝට් එකේ දාගෙන ආයි වැඩේ පටන් ගන්නවා. මම මෙහෙම කෙනෙක් මෙහෙම හසුරවන්න ඕන, මෙහෙම වෙන්න ඕන කියලා එයා ආයි වැඩ පටන් ගන්නවා. හැබැයි පොලිස් කාර්යය නැත්තම් ඒ නින්දේදී තිබුණු අතහැරීම ඇස් දෙක අරගෙන ඉද්දිත් පවතින පටන් ගන්නවා. කොච්චර හොඳද?
අවදිය තියෙනවනේ
නෑ අවදි මොකක් ඒ කියන්නේ මෙහෙම අවදියක්වත් අවධානයක්වත් සිතුවිලි වලින් ඇති වැඩක්වත් සිතුවිලි යන්නේ කොහේද කියලාවත් සිතුවිලි ඇතිවලා ඇති ප්‍රභේදේවත් මොකක්වත්ම වැඩක් නැහැ. ඒක මට අයිති කාර්යකාරියක් නෙමෙයි මගේ දෙයක් නෙමෙයි කියලා තමන්ගේ වැඩක් තමන් බලාගන්නේ. තමන්ට අයිති නැත්තම් දැන් අපි හිතමුකෝ දැන් පොලිස් නිලධාරියානේ එතන මේ කරදර වෙන්නේ පස්මන් හන්දියේ. නමුත් ඔක වටපිටාවෙත් තව රස්සාවල් කරගෙන මිනිස්සු ඉන්න. ඒ මිනිස්සුන් වැඩක් බලාගෙන ඉන්නෝ පාර යන වාහන ගැන අවධානය නැහැ. ඒ නිසා අපිට අයිති වැඩක් නෙමෙයි මෙතන තියෙන්නේ කියලා තේරුම් ගත්තට පස්සේ අපි අපේ වැඩක් බලාගෙන ඉන්නවා. අතින්ට පාත්‍ර වෙන්නේ නැහැ. එතන මෙහෙවීමක් කරන්න යන්නේ නෑ. ඒ නිසා ඇති වෙන දේ වුණත් නැති වෙන දේ වුණත් හෝන් ගැහුවා වුණත් මොනවා වුණත් ඒක ඒ පාර යන කට්ටියයි ඒයගේ වැඩක්. ඒක අපේ අදාළ වැඩක් නෙමෙයි කියලා එයා පංච උපාදානේ නිදහස් වෙනවා. එයා රාජකාරිය බාරගෙන තිබුණේ පංච උපාදානේ. හරිනේ? එතකොට පංච උපාදානේ රාජකාරිය නිදහස් වෙනවා. නිදහස් වුණාට පස්සේ පස්මන් හන්දියේ ජොබ් එක අයින් කරනවා. නේ දැන් පොලිස් නිලධාරිය හිතමුකෝ එයා ඒ ජොබ් එකේ ඉන්නකන් එයා ඒක කෑක ගහ එතන විසිල් කර කර ඉන්නවා. අර විසිල් එක ගහලම අර මිනිස්සයාගේ මේ මොනවා හරි ආබාධයක් හැදෙන්න පුළුවන්. ඒකට හේතු කීතරයක් පිමින්න දරක නේ ඒක සැරයක් පිමින්න බලන අර විසිල් එක අරන් ඔච්චර අමාරුද කියලා. ඉතින් ඒ නිසා මේ අපිත් මොකද කරන්නේ? ඒ තරම් අපහසුව නිඳිනවා මේ සිටිවිලි අතර. සිතේ අතර එච්චර අපහසුතාවක් වෙන ඒ නිසා නිලෙන් අස් වෙනවා. නිලෙන් අස් වුණාට පස්සේ එතන ගැන කිසිම ඒක ඇති වෙනවත් නැති වෙනවත් පවතිනවත් වාහන තියෙනවද වාහන නැද්ද කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ යාට. එතන මම නැහැ කියලා කියන්න බෑ. ඇයි එහෙම කියන්න බැරි? මම නැති නිසා. එතන මම නැහැ කියලා කියන්න බෑ. ඇයි? එතන මම නැති නිසා. එතන මම නැහැ කියලා කියන්න බැරියයි. එතන මම නැති නිසා හොඳට මතක තියාගන්න මම නැහැ කියන තැන මම ඉන්නවා. මම නැහැ කියන තැන මම ඉන්නවා. ඒක හේතුව. අර මම නිදි කියන තැන අවදියෙන් ඉන්නා වගේ තමයි. මම නිදි කියන තැන අවදියෙන් ඒ වගේ මම නැහැ කියන තැන මම ඉන්නවා. ඒක මම නිදි කියන්නේ නිදාගත්ත කෙනෙක්ද? නෑ මම නෑ කියන්නේ මම නැති කෙනෙක් නෙමෙයි. ඒසම මම නෑ කියලා කියන්න පුළුවන් කමක් නෑ. ඇයි? මම නැති නිසා. අපූර්ව ධර්මය කියන්නේ ඒකයි. අන්න ඒ වගේ යන ගැඹුරෙන් විමසන්න. ගැඹුරෙන් හිතන්න. ඔබ දෙය තුලින් නෙලා ගන්න පුළුවන් ඵලය ඉබේම ඔබ තුල ජනිත වෙයි. සමහර අය ජීවිතය ගැන කිසි තැකීමක් නැ ඕන එක. එහෙම බෑ. ඉලක්කයක් කරා යන ඊතලයක් වගේ යන්න ඕන ජීවිතේ. එහෙම අධෛර්ය සම්පන්න පුජ්‍යලෙක් බවට පත් වුණාට වැඩන්නේ ගොඩාක් අය බෞද්ධයන්ට ඇති කරලා තියෙන කැඳ මානසිකත්වය ඔහි ජීවත් වෙන්න යන්තම් තිබුණාම ඇති කියන මට්ටම තමයි ගොඩක් අයට තියෙන්නේ. හොඳ මිනිහෙක් වෙනවා විතර කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවා. උපකාරයක් නෑ. කරදරයක් නැතුව ජීවත් වෙනවා. අනේ අප්පා උනා උපන්නාට වැනෙන පරඬල් බවට පත් වෙනවා. මේ හාමුදුරුවන්ගේ මෝඩ බණ නිසා. මේ හාමුදුරුවන්ගේ නෙවෙයි ඒ හාමුදුරුවන්ගේ මෝඩ බල නිසා. ඉතින් ඒ නිසා එවැනි අධෛර්යමත් ඍණාත්මක ඇති පුදුම ඍජු බවක් තියෙන්නේ මේ ධර්ම අවබෝධය ලැබපු කෙනෙක් තුළ. පුදුම අභිමානයක් තියෙන්නේ ධර්ම අවබෝධය ලැබපු කෙනෙක් තුළ. දැන් මගේ ළඟ බලන්න කිසි වෙලාවක නිහතමානී ගතියක් නැහැ. මල් ළඟ නැහැ වගේ. ඈ මල් ළඟ නැහැ. පේනවනේ. ඒක තමයි. ඈ ඈ ඒක තමයි. ඒක හරි අභිමානවත් දෙයක් ඈ. අනේ බුදුහාමුදුරුවෝ තමයි කියන්නේ අග්ගෝහමස්මි ලෝකස මම අග්‍ර කෙනෙක්. මගේ හිතත් මට කියන ඔබ මේ ලෝකයේ විශිෂ්ටේ. ඔබ මේ ලෝකයේ අග්‍ර කෙනෙක්. ඔබ තුන් ලෝකෙටම අනුශාසනා කරන්න සුදුසු කෙනෙක්. ඔබ ගතාගත ධර්මයේ එලෙසින්ම කියන කෙනෙක් කියලා මගේ හිත මට කියනකොට මොන තරම් ආඩම්බරයක්ද? අවිද්‍යාවේ අතපත ගාන අඳුරේ දැවෙන මිනිස් සමාජය තුළ විද්‍යාව උපදවාගෙන ඥානෙ උපදවාගෙන සම්මයක් ඇස උපදවාගෙන දේශනා පවත්වනවා කතා කරනවා ජීවත් වෙනවා මොන තරම් වටිනවද? ඒකත් එහෙම මේ වයසට ගිහිල්ලා නෙමෙයි තරුණ කාලේ අවුරුදු 23 දී තරුණ කාලේ දැක්කේ ආඩම්බරේ ගොඩක් කල් පවත්ත ගන්න ඈ ඒක පුංජලේ කැටේ ආඩම්බර වීමක් නෙමෙයි. පුජ්‍යලත්වේ නැති නිසා ආඩම්බරය. මොකද අර පුජ්‍යලයා කියන කාලකන්ණිය හිටියනම් සැනසෙල් ඉන්න හම්බෙන්නේ නැහැ. මං අර කාලකන්ණිය අයින් කරා. පුජ්‍යලයා කියන කාලකන්ණිය කිදියා. මුස්පීත්වේ. ඌව මට හරි කරදරයක් කියලා දෙනවා. ඌව අයින් කරපු දවසේ ඉඳලා මම මගේ පාඩුවේ නිදහසේ ඉන්නවා. නැත්නම් අරේ නිතරම කුණිත්තනවා ඇවිල්ලා. ඈ පාඩුවේ ඉන්නද? දෙන්නේම නෑ. දෙයාව මේ ගෘහයෙන් අයින් කරපු එකේ වාසිය තමයි තියෙන සැහැල්ලුව. යමක් තියෙනවයි කියන සැහැල්ලුව නෙමෙයි තියෙන්නේ. නැත්ති සුඛය තියෙන්නේ. මොකක්වත්ම මෙතන නෑ. මොකක්වත්ම නෑ කියන සුවයක් තියෙන්නේ. මොකක්වත්ම නැත්තම් ඇති වෙන නැති වෙන දෙයක් නෑ. විඥාන පද්ධතිය තුළයි මොකක්වත්ම නැත්තේ. remove everything. හැම දෙයක්ම remove කරලා දැම්මා. delete කරලා දැම්මා. empty mind, empty pocket දෙකම දෙකම ඒ නැතිකම නිසා කිසි ප්‍රශ්නයක් නෑ. කොච්චර පොකට් එක නම් හිස්සේ බැංකුවේ තියෙනවා. නෑ empty pockets. ඒ උනාට කාඩ් එක තියෙනවා. ඒකේ කාඩ් එක විතරයි තියෙන්නේ. කාඩේ තියාගෙන එම්ටි පොකට් තියාගන්න. එතකොට හරි. නැයිනේ. හොඳයි. හැම දිනාටම සත්‍ය අවබෝධය සඳහා මේ සියලුම කරුණෝපකාරක උපනිශ්‍රේවි බලයක් වේවා. සාදු 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 සාදු.